करू ना करणं सोबत तुम्हाला हा प्रश्न आहे.
நன்றி. கேள்வி
ஆனா
மாவட்டத்தின் கீழ் உள்ள சிலாபம் கரத்தொழில் மாவட்டத்தில் நாத்தாண்டிய பிரதேச சபையின் கிரணவில கிராமத்தில் தற்போது மொத்தமாக சுமார் 1400 கரத்தொழிலாளர் வாழ்ந்து
வருகின்றனர்.
ஆவண்ணா 2 ஓம் கடல் அரிப்பு ஏற்பட்டு வருகின்றது. பருவ காலங்களின் போது கடல் அரிப்பு சற்று அதிகமாக இருக்கின்றது. ஆனா 3 ஓம் நீர்கொழம்பு கொச்சிக்கடை மக ஒய முகத்துவார வாயில் முதற்கொண்டு வடக்கு நோக்கி அப்பகுதியில் ஆங்காங்கே கடல் அரிப்பு ஏற்பட்டிருந்தது. இதற்கு தீர்வாக கடலோர பாதுகாப்பு திணைக்களத்தால் குறிப்பிடப்பட்ட பகுதிகளில் கல்லணைகள் போடப்பட்டுள்ளன. இந்நடவடிக்கையை தொடுவா முகத்துவார வாயில் வரையில் முன்னெடுக்கப்பட்டுள்ளது. இரணவில கிராமத்தின் ரங்குதுரை பகுதியில் கடல் அரிப்பினை தடுப்பதற்கு கல்லணை அமைக்கும் தேவை இனம் காணப்பட்டுள்ளது. இத்தொடர்பில் கடலோர பாதுகாப்பு திணைக்களத்திற்கு அறிவிக்கப்பட்டிருந்தது. தற்போது அதற்கான ஏற்பாடுகள் மேற்கொள்ளப்பட்டுள்ள போதிலும் இதற்கான கரண்கற்கள் கொள்வனவு செய்வதற்கான ஏற்பாடுகள் மேற்கொள்ளப்பட்டிருப்பினும் எரிபொருள் பிரச்சினை காரணமாக கரண்கற்களை கொண்டு வருவது தொடர்பில் தாமதங்கள் ஏற்பட்டுள்ளன. இப்பிரச்சினை தீர்க்கப்படுகின்ற நிலையில் வெகு விரைவாக கல்லணையை அமைக்க இயலும் என கடலோர பாதுகாப்பு திணைக்களம் அறிவித்துள்ளது. கல்முனை அமைக்கும் பணிகள் நிறைவேறும் வரையில் இதற்கொரு மாற்று வழியாக கடல் தொழில் படகுகளை தொடுவா முகத்துவார வாயிலில் பகுதியில் தரித்து வைப்பதற்கும் நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது. இப்பகுதி பாதுகாப்பான கல்லணை அமைக்கப்பட்டுள்ள பகுதியாகும். அடுத்தது ஆவண்ணா ஏற்புடையதல்ல. மேலதிகமான கேள்விகள் இருந்தால் நீங்கள் கேட்கலாம்.
ගරු කතා නායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නේ අහනකොට පළමුවෙන්ම කියන්න ඕනා මේ මේ මොහොතේදී ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නේ ඇඳුම් ඇඳගෙන කියලා හිතාගෙන හැබැයි මතක තියාගන්න නිර්වස්ත්‍ර ඉන්නේ කියලා. මේ නිර්වස්ත්‍ර ඉන්න ගමන් තමයි උත්තර දෙන්නේ අද. ඒ නිසා අද දීවරයව ගොවියා විතරක් නෙමෙයි සම්පූර්ණ සියලු දෙනාම හිඟන්න බවට පත් කරලා තියෙන මොහොතක් මේලා. ඒ නිසා දීවර අමාත්‍යවරයා හැටියට ඔබතුමා විශේෂයෙන්ම දැන් දීවරයට තෙල් ලබා දීමේදී භූමි තෙල් ලබා දෙන වැඩපිළිවෙලට සමස්ත ලංකාවෙම කිසිම වැඩසටහනක් නැහැ. දීවරයාගේ බෝට්ටුව ගත්තාම ඒකට එන අමතර කොටස්, ඉන්ජින් එක ගත්තාම ඒකේ ගාන සහ ඒකට වෙන අමතර කොටස්, ඒ වගේම දැල්ලාම් පාන්න ගත්තාම බිලි කට්ටේ ඉඳලා අහස උසට 100%ක් මිල ඉහළ ගිහිලා තියෙනවා. ඒ නිසා ඒ සියලු දෙයට දීවරයා මුහුණ දෙද්දී ඒ සමස්ත දීවර රැකියාවම කඩන් වැටලේ, පවුල් සියල්ලම කඩන් වැටේ. ඒ විතරක් නෙවෙයි, දීවරයා අද භූමි තෙල් ගන්නවා, භූමි තෙල් ලීටරේ 1250ට ලීටරේ ගන්න. ඒ මේ කරන්නේ අර සෙඩ් වටා ඉන්න තමුන්නාන්සලගෙම ජාවාරංකාරයෝ ටික තෙල් ටික අරගෙන, මොකද දීවර අමාත්‍යංශයේ නිලධාරි තමයි දීවරය හැටියට සමහර වෙලාවට ඒ අය දීවර විදියට ඒගොල්ලන්ට අයිඩෙන්ටිටියක් දීලා, හැබැයි ඒගොල්ලෝ මූදු යන්නෙත් නැහැ, මාළු අල්ලන්නෙත් නැහැ. ඒ නිසා ඒ අය බොමු තෙල් ටික අරගෙන රුපියල් 84 ලීටරේ අරගෙන රුපියල් 1000 ගානට විකුණනවා. මෙවැනි ජාවාරන් ටිකක් තමුන්නාන්සලා බිහි කරලා තියෙනවා මේ ආණ්ඩුවේ. එනිසා ඒ බිහි කරලා තියෙන ඒ වැඩපිළිවෙල නැති කරලා දීවරයව නැවත වතාවක් භූමි තෙල් ටික ලබා දීලා, ඒ දීවර ආම්පන්න ටික ලබා දීලා, ඒ වැඩපිළිවෙල හරියට කරන වැඩසටහනට අමාත්‍යංශයක් හැටියට මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා තමයි පළවෙනිම අහන්නේ අතුරු ප්‍රශ්නේ හැටියට.
ඔව්, නන්දි උங்களுடைய கேள்விக்கு. இது இன்றைக்கு இருக்கக்கூடிய அரசு மாத்திரமல்ல இன்றைய நாடு எதிர்கொள்ளுகின்ற பிரச்சனைக்கு இதற்கு முதல் இருந்த அரசுகளும் அதற்கு பொறுப்பேற்க வேண்டும். இருந்தாலும் எங்களுடைய அரசை பொறுத்த வகையில் எங்களுக்கு கிடைக்கின்ற அந்த எரிபொருட்களை நாங்கள் இயன்றவரை நாடு தழுவின ரீதியில் எல்லா கடற்தொழிலாளர்களுக்கும் கிடைக்கக்கூடிய வகையில் அந்த பங்கீடுகளை செய்து வருகின்றோம். ஆனால் உண்மையில் போதாது, நான் அதை மறுக்கவில்லை, போதாது. ஆனால் அவர்களுக்கு தேவையான எரிபொருளை கொடுப்பதற்கான நடவடிக்கைகளை நாங்கள் எடுத்துக்கொண்டிருக்கின்றோம். அநேகமாக இந்த மாத இறுதியில் தேவையான எரிபொருட்களை அவர்களுக்கு கொடுக்கலாம் என்று நம்புகின்றேன்.
கதாநாயகத்துமணி தேவினி அத்துரு பிரச்சனை விசேஷம் மதக்கரன்னா மே அர விமல் வீரவன்சம் எத்துமா ஹவ்வே வர்த்தமானே அது தவசேதி அப்பி பார்லிமெண்ட் எத்தி பார தொட்டே சித்த விழா தேன கருணு காரணாட்டிக்கு ஈய பெரே தத் ஆரக்ஷகாசத் அப்பே சாமானிய ஜனதாவத் செட்லங்க மராகன் ஏ தத்தே ஆண்டுவ ஹிதா மதா எத்திக்கர்ல தீனோ கேள தம் அவிசுவாசக்கரான் ஏ அதிகரணும் விதரக் நிமை மேக அசே ஜாவாரமாக மே செத்திக விகுணண்ட அவசியக்க ஜாவாரமாக அது சித்த வேணுவதுக்கு இல்லக்க பிரச்சனை அப்படி தீனோ ஏ நிசா தம எத்துமா பிரச்சனை ஹேவி அது மே தென் தீன பிரச்சனை உத்தரையாக தென் நெத்துவ மெத்தன அனித் கேஹல் மால் கதாகரா கேல வடக் நெஹகின பசி தமாய் கியூவி ஏகே ஹிந்த தமாய் மே பிரச்சனை ஹாதி கியான் மே மே தமிழ்நாசில அமைச்சர் ஹட்டிட வாடி உனாட்ட அர கியான் வகை மேரட்டே பாஸ்கு பஹாரேட்ட கிசிம உத்தரையாக கம்புனெத்த ரஞ்சன் ராமநாயக கருணாக்கல்ல மே வர்த்தமானே அது தீன தத்தட தீவரையா பேரகன் அவசிய வடசதான இந்தியாவின் ஏ தீவரையங் கர்மாந்தின் தீவரையா பேரகன் ஈலங்கட விசேஷன் தீவரையன் விதரக் நிமை ஏ சமஸ்த பிரஜாவட்டம அடுகானே தெல்டிகதன வடசதான ஹதண்ட பெரினங் ஓகேங் நெகட்டல என்னுடைய உத்தரையாத்தன ஹரி விதியட மே தெங் வர்த்தமான ரட்டே ஜனதாவட சித்து விழா தீன எக்கட தெக்கம தீவரையாட்ட உத்தரையாத்தன் நிகழ்த்தம் நாசிகை இல்லை மக்கள்
உங்களுடைய இந்த இரண்டாவது கேள்விக்கான பதில் அரசியல் நோக்கத்துடன் அமைந்திருந்தாலும் அமைச்சர் என்ற வகையில் அதற்கு நான் பதில் சொல்ல கடமைப்பட்டிருக்கின்றேன். இந்திய கடற்தொழிலாளர்களை பொறுத்த வகையில் இது ஒரு நீண்டகாலமான பிரச்சனையாக இருந்து வந்திருக்கின்றது. அதற்கான நடவடிக்கைகளை எங்களுடைய அரசு பொறுப்புணர்வோடு எடுத்துக்கொண்டிருக்கின்றது. சமீபத்தில் அவர்கள் அந்த ஓய்விலிருந்து 60 நாள் ஓய்விலிருந்து வந்திருக்கின்றார்கள். அந்த வகையில் தற்போது எங்களுடைய கடற்படையினர் அவர்களை துரத்தி கொண்டிருக்கின்றார்கள். அதை மீறி அவர்கள் வந்திருந்த பொழுது நேற்றைக்கு நாங்கள் ஒரு படகையும் 12 பேரையும் கைது செய்திருக்கின்றோம். அது தொடரும். அதே நேரத்தில் இந்த எரிபொருளுக்கான கடற்தொழிலாளர்கள் எதிர்கொள்ளுகின்ற பிரச்சனையை கடற்தொழில் அமைச்சர் என்ற வகையில் இந்த மாத இறுதிக்குள் அதை தீர்ப்பேன் என்ற நம்பிக்கையை உறுதிமொழியை நான் இந்த சந்தர்ப்பத்தில் உங்களுக்கு தர விரும்புகின்றேன்.
நன்றி.
கருகதாநாயகத்துமணி பாலிமேஞ்சு சத்திய பிரச்சன சத்தியா கட்டியது தம்மே அப்பி நிவை மே ஆண்டு ஆண்டு பக்ஷே சா இவகேம பக்ஷநாயக அப்பே பக்ஷ தத்துல ஹபாய் மே சீருதன ரசன காலிங் முழு சுனைதான கதாநாயக வரைய அட்டியட புத்துமார புலுவாம் மே சீரு தேவால் தால பிரமுகதாவேதன ரட்டே பிரச்சனட இதுலே ரட்டே ஜனாதிபதிலாத் புலுவாம் ரட்டே அகமதிலாத் புலுவாம் ஜனாதிபதி අපිට දෙන්නේ නැහැ එහෙම කරන්න එපා කතා නැහැ තමයි අපි නීතිගරුකව ඉන්නේ හැබැයි
නීතිගරුකවම ඉන්නේ
නීතිගරුකව නොවුනම අපි එනිකන් සමාජයට යන වෙනත්
විදියට අපි
නීතිගරුකව විදියට ප්‍රශ්න අහන മന്ത്രിවරු හැසිරෙන മന്ത്രിවරු අපිට අවස්ථාව දෙන්නේ ඒ නිසා අපේ පක්ෂයේ අගමැතිකම ගත්තද නැද්ද කියන කාරණේ රට දන්නවා අපි කොන්දේ සිත් එක්කම මේ වගේ එක ගිලා වාඩි වෙන්න අපි කැමතිුනේ නැහැ එහාටයි මෙහාටයි යදින් අද මී හරකයි එලා හරකයි වගේ හැබැයි ඒක දැක්කේ නැහැ අමති කට්ට සහ තවත් ඒවල් එක්ක ඒක ගිලා වාඩි වුණා හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාට
මේ
ජනාධිපතිත් එක්ක වාඩිලා මේ රටේ කාලකන්ණි කරන්න ඕනාවක් නැහැ කරු කතා නැහැ
ඔතන රීති ප්‍රශ්නයක් නැහැ නේම ඔව් දයසිරි ජයසේකර මන්තුමා ඔබතුමත් කරදර කරනවා
කරු කතා නැහැ තුමනි මම මේ අපේ ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඉන්න නිසාම අහන්නේ අද නාවික හමුදාවලට අවශ්‍ය කරන මුර සංචාරය කරන්න අවශ්‍ය කරන ඩීසල් ටික නැහැ. ඒ නිසා උතුරේ විශාල අර්බුදයක් තියෙනවා. උතුරේ ඒ ආරක්ෂක අංශවලට යන්න විදියක් නැහැ මුහුද ආරක්ෂා කිරීම සඳහා. ඒ නිසා විශේෂයෙන් විශාල ඉන්දියානු ධීවරයන් ප්‍රමාණයක් ලංකාවේ මුහුද ආක්‍රමණය කරලා විශාල වශයෙන් මසුන්න අල්ලන වැඩපිළිවෙලකට දැන් ගිහිල්ලා තියෙනවා. අපිට අද මත්ස්‍ය අද අපිට මාළු කෑල්ලක් කන්න විදියක් නැහැ මොකද හේතුව ඔබතුමා දන්නවා බෝට් වලට යන්න ඉන්ධන ටික නැහැ ඒ නිසා 700ක් තිබුණා ගිය සතියේ හලාවත තිබුණා 700ක තිබිච්ච බෝට් වලින් බෝට් 12යි ගිහිල්ලා තිබුණේ මූදේ ඉතින් මම අහන්න කැමති ඔබතුමාගෙන් පළවෙනි කාරණේ තමයි ඉන්දියානු ධීවරයන් විසින් ලංකාවේ මේ උතුරේ ප්‍රදේශවල කරන මේ විනාශය සම්බන්ධව ඔබතුමා ගන්න පියවර මොකද්ද නාවික හමුදාවත් එක්ක එකතුලා යම් කිසි විදියකට මේක ආරක්ෂා ගන්න වැඩපිළිවෙලක් ඔබතුමා ගන්නවද කියලා මම ආන්න කැමතියි.
இந்த இந்திய கடத்தொழிலாளருடைய அத்துமீறல் எல்லதாண்டின அத்துமீறல் என்பது இன்றைக்கு நேற்றல்ல நீண்ட காலமாக நடைபெற்று கொண்டு வருகின்றது. அந்தந்த சந்தர்ப்பங்களில் எங்களுடைய கடற்படையினர் இலங்கை கடற்படையினர் தேவையான நடவடிக்கைகளை எடுத்து வருகின்றார்கள். நேற்றைக்கு கூட ஒரு படகை நாங்கள் இலங்கை கடற்படையினர் கைப்பற்றிருக்கின்றார்கள் 12 கடற்தொழிலாளர்களோடு அதன்படினால் தொடர்ந்து அவர்கள் அத்துமீறி வருவார்களாக இருந்தால் இங்கு வந்து சட்டவிரோத தொழில்களில் ஈடுபடுவார்களாக இருந்தால் நிச்சயம் அந்த நடவடிக்கை நடக்கும் அதே போல அடுத்தது எங்களுடைய கடற்தொழிலாளர்கள் கடலுக்கு போக முடியாமல் இருப்பதற்கு காரணம் நாடு தழுவிய ரீதியில் இருக்கக்கூடிய அந்த எரிபொருள் பிரச்சனை அந்த பிரச்சனைக்கான தீர்வு காண்பதற்கான முழு முயற்சிகளில் நானும் தனிப்பட்ட முறையில் ஈடுபட்டிருக்கின்றேன் அந்த வகையில் நிச்சயம் விரைவாக நடவடிக்கை எடுப்பேன் என்பதை இந்த சந்தர்ப்பத்தில் உங்களுக்கு உறுதிபட கூற விரும்புகின்றேன் நன்றி
බොහොම ස්තුතියි බුද්ධික වතින මැතිතුමා අධ්‍යාපන මැතිතුමගෙන් අහන්න
මම අහනවා
අධ්‍යාපන මැතිතුමා උත්තර දෙන්න
ගරු කතානායකතුමනි ගරු බුද්ධික පතිරණ මැතිතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු අයන්න එක අධ්‍යාපන ක්‍රමවේද හා රැකියාව වෙනඳපොළ අතර ඇති නොගැලපීම මත ඇතිවන රැකියාව විරහිතභාවය ආම කිරීම සඳහා කටයුතු කරමින් පවතී කෙසේ වෙතත් ඇතම් විෂය ක්ෂේත්‍රවලට අදාළ උපාධි සඳහා ඉහළ සේවා නියුක්ති අනුපාතයක් ඇත දෙක වර්තමානයේ විශ්වවිද්‍යාල මගින් පවත්වන ලබන බොහෝ අධ්‍යාපනික පාඨමාලා වෘත්තීය පාඨමාලාද ඇතුළත් වන ලෙස නැවත සමාලෝචනය කර ඇති අතර එමගින් රැකියාගත කිරීමේ වැඩ හැකියාවක් වදාරින් බිහි කරනු ඇත. තුන ඔව් ශාස්ත්‍රීය අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය සමාන්තරව ක්‍රියාත්මක විය යුතුය. ආයන්න ඔව් ආයන්න දෙක පිළිතුර රැකියාව වෙළඳපොළ සැලකිල්ල ගනිමින් උපාධි පාඨමාලා නවීකරණය කිරීම සඳහා දැනට විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් උපදෙස් ලබා දී ඇත. දෙක රැකියාව වෙළඳපොළ අවස්ථාවට ගැලපෙන පරිදි වැඩසටහන් සමාලෝචනයක හරහා උපාධි වැඩසටහන්වල විෂයමාලා නැවත සකස් කිරීම ආරම්භ කර ඇත. 2014 වර්ෂයේ තාක්ෂණ විෂය ධාරාවේ උපාධි වැඩසටහන් හඳුන්වා දුන් අතර එය ජනප්‍රිය විෂය ධාරාවක් බවට පත් වී ඇත. එමගින්ම රැකියාව වෙළඳපොළට අවශ්‍ය වන්නා වූ උපාධිධාරීන් බිහි කිරීම විශ්වවිද්‍යාල වල ආරම්භ කර ඇත. රැකියාව වෙළඳපොළේ නව ප්‍රවණතා හඳුනා ගැනීමට කටයුතු කරමින් තිබෙන අතර ඒ අනුව විෂයමාලා නවීකරණය කෙරෙනු ඇත. උපාධි අපේක්ෂකයන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කිරීම සඳහා යුනිවර්සිටි ටෙස්ට් ඔෆ් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් UTEL කියන වැඩසටහන හඳුනා දී ඇත. තවද තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයක් හැටියට විශ්වවිද්‍යාල සෑම උපාධිධාරියෙකුටම ලබා දීම සඳහා කටයුතු කර ඇත. සිසුන්ට නවීන පහසුකම් අත්විඳීමට හැකිවන පරිදි සියලුම මානව ශාස්ත්‍ර හා කලා පීඨවල යටිතල පහසුකම් ශක්තිමත් කර ඇත. තුන පිළිතුර ඉහත ආකෘතියේ එක ප්‍රශ්න සඳහා ලබා දී ඇති පිළිතුර අනුව අදාළ නොවේ. හතර අදාළ නොවේ. පහ අදාළ නොවේ. හය අයන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ අතුරු ප්‍රශ්න දෙකෙන් පළවෙනි ප්‍රශ්නේ මම අහනවා, දෙවෙනි ප්‍රශ්නේ රෝහිණී කවිරත් මන්ත්‍රීතුමිය අහනවා. මම විෂය බාර ඇමතුමාගෙන් දැනගන්නට කැමතියි. දැන් විශ්වවිද්‍යාල සහ තෘතික අධ්‍යාපන ආයතන තියෙනවා. එතකොට දැන් ඒ අතර විශ්වවිද්‍යාල යුනිවර්සිටි කොලේජස් හැදුවේ යුනිවර්ටෙක් එකට ඉලක්ක කළා. හැබැයි එක පැත්තකින් ඒ යුනිවර්සිටි කොලේජස් නැත්නම් යුනිවර්ටෙක් එක ඉලක්ක කළ හදපු ඒ ආයතනවල බලාපොරොත්තු වුණු අපේක්ෂාව ඉෂ්ට කරගන්න සම්පත් ඌනතාවෙන් එක පැත්තකින් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබෙන ශාස්ත්‍රීය පාඨමාලා, මේ පාඨමාලාවල රටේ ඉල්ලුමට, ඒ කියන්නේ රාජ්‍ය ආයතනවල ඉල්ලුමට, විශ්වවිද්‍යාල පද්ධතියට අවශ්‍ය ආචාර්ය මහාචාර්යවරු සකස් කර ගැනීමට, ජාත්‍යන්තර ඉල්ලුමට අවශ්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව විතරක් ඇතුළත් කරගන්න. දැන් උදාහරණයක් විදිහට පුරා විද්‍යා විශේෂ උපාධිය හෝ පුරා විද්‍යා සම්බන්ධ. එතකොට රටේ ඌමනාවලට, රටේ තියෙන රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන, අනිත් පැත්තෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ විෂය උගන්වන්න අවශ්‍ය පිරිස නිර්මාණය කරගන්න, ඒ වගේම ජාත්‍යන්තරයට යම් ප්‍රමාණයක් ඉන්න ඒ පිරිස ඇර වැඩි පිරිසක් ආවොත් අන්න ඒ අය රටේ ප්‍රයෝජනට ලබා ගන්න නොහැකි කණ්ඩායමක් බවට පත් වෙනවා. ඒ නිසා එහෙම ඌමනා ප්‍රමාණය විතරක් ඇතුළත් කරගැනීමේ වැඩපිළිවෙලක් සමග මේ අර විශ්වවිද්‍යාල තාක්ෂණ ආයතන නැත්නම් ওই යුනිවර්සිටි කොලේජස් ටික ශක්තිමත් කරන්න මොකද්ද තියෙන වැඩපිළිවෙල කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, අධ්‍යාපන අමාත්‍යංශය කියන පොදු වචනය තුළ සියලුම මානව සම්පත් සංවර්ධන විෂයන් ගැබ් වෙලා තියෙනවා. මේ පළවෙනි වතාවට තමයි මේ ආකාරයෙන් විෂය සංකලනයක් සිදු වෙලා තිබෙන්නේ. අසල්වැසි ඉන්දියාව වැනි විශාල රාජ්‍යයක ලෝකයේ දෙවැනි ජනගහන ඉන්න රටේ අධ්‍යාපන ඇමතිවරයෙක් නැහැ ෆෙඩරල් ගවර්න්මෙන්ට් එකේ. මධ්‍යම රජය. මධ්‍යම රජයේ ඉන්න ඇමතිවරයාට කියන්නේ මානව සම්පත් සංවර්ධන අමාත්‍ය. ප්‍රාන්ත 28 තමයි රාජ්‍ය ඇමතිවරු ඉන්නේ අධ්‍යාපන විෂය සඳහා. මම මේ උදාහරණයක් හැට කිව්වේ. ඒ වගේම මැලේසියා වැනි රටවල් වල මීට දශක දෙකකට විතර කලින් තිබුණු තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්කම ලැබුණා. එය ඉස්ලාම හදාගත්ත ඒගොල්ලන්ගේ මානව සම්පතේ අවශ්‍යතාවය. ඒ හියුමන් රිසෝර්ස් ඉන්ඩෙක්ස් එක අපේ රටේ අද වෙනතුරු එහෙම එකක් හදලා නැහැ. මේ හියුමන් රිසෝර්ස් ඉන්ඩෙක්ස් එක තුල මැලේසියා වගේ රටක් අවුරුදු 5-5ට යාවත්කාලීන කරනවා. ඒ රටේ අවශ්‍ය ඉහළම සූචකම් වෙන්නේ අපි දුන් වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු, නීතිඥ, මේ ආදි වශයෙන් කම්කරුව දක්වා වසර 5-5ට ඒ රටට තියෙන අවශ්‍යතාවය ඒ රට දන්නවා. ඒ අනුව තමයි ඒ රටේ අධ්‍යාපනය සකස් වෙලා තියෙන්නේ. අතිරික්තයක් එනවනම් යම් කිසි වෘත්තියක ඒ අතිරික්ත වෘත්තිය විදේශගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ගන්න. ඉතින් මම හිතන්නේ ඔබ අපි සිළු දෙනාම එකතු වෙලා මේ වැඩේ කරමු. මට මේ අමාත්‍යංශ හම්බෙලා සති 6 තුල කරපු යම් වැඩ ප්‍රමාණයක් තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා ඒක කරමු. ඒක කරපු දවසට මේකට උත්තර දෙන්න පුළුවන්. මොකද මේ දෙක මේකට පහුගිය කාලේ ආණ්ඩු කරපු ඔක්කොම වාක්‍යන්න ඕනේ. මොකද මැලේසියාවට හදන්න පුළුවන් නම් අවුරුදු 5-5ට යාවත්කාලීන කරපු වැඩසටහන හියුමන් ඉන්ඩෙක්ස් එකට. ඇයි අපිට හදන්න බැරි? ඒ නිසා මට පොදු පිළිතරක් දෙන්න නම් ඒක. අනිත් කාරණේ තමයි ගරු මන්ත්‍රීතුමනි, ඔබ විද්‍යා ක්ෂේත්‍රයේ අධ්‍යාපන ලැබු කෙනෙක් හට දන්නවා ඉමර්ජින් ටෙක්නොලොජිස් නැගීගෙන තාක්ෂණයත් එක්ක තමයි 21 සියවසේ ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකට අපි මේ යන්නේ. මේනේ 3 දශකේ මොනවාද ඉමර්ජින් ටෙක්නොලොජිස්? බයෝටෙක්නොලොජි, නැනෝ ටෙක්නොලොජි, ජෙනොමික්ස්, බිග් ඩේටා, හරි, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, මෙන්න මේවා තමයි නැගීගෙන තාක්ෂණය. තව අවුරුදු 10කදී මෙතෙන්ට අපේ මානව සම්පත සකස් නොකළොත් ජාත්‍යන්තරේවත් අපේවත් තාක්ෂණත් එක්කෙන රැකියාවකට අපිට යන්න බෑ. ඒ නිසා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන කොටස් 3 ක්‍රියාත්මක කරන්න යෝජනා කරලා තියෙන්නේ. ඒ සඳහා අපි අවතීර්ණ වෙලා තියෙනවා. නමුත් රටේ මතුවෙනා වූ දේශපාලන, ආර්ථික සහ සමාජීය ප්‍රශ්න මේකට යම් ආකාරයක පසුබෑමකට ලක් වෙලා තිනු. දැන් ඒක අපි රීෂෙඩියුල් කරගෙන නැවත ප්‍රතිලේඛනගත කරගෙන ඉදිරියට යන්න වෙලා තිනු. අපි මේකට නොගියොත් දැන් මම ඉන්න මේකෙන් ගියොත් නීති උසාවියට යන්නේ නීතිඥ වෘත්තිය පවා ලෝකේ රටවල් ආරම්භ කළා තිනවා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. හරි, දැන් අද අපි මේ තියෙන තත්ත්වයන් තුල COVID-19 තුල සිරකරුව ගෙනාවේ නැහැ උසාවියට. සූම් තාක්ෂණයේ ඔස්සේ තමයි ඇප දුන්නේ නීතිඥවරු කතා කළේ. අදත් එහෙමයි. ඉතින් ඒක නිසා අපි සියලු දෙනා එකතුලා මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. මෙතෙන්ට යන්න අවශ්‍ය දේ කරන්න ඕනේ. මම ඔබතුමාට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ මතු කිරීම ගැන. හියුමන් ඉන්ඩෙක්ස් එක හදලා ඒකට හරියන ආකාරයට විශ්වවිද්‍යාල පාඨමාලා සකස් වෙන්න ඕනේ. රැකියාව වෙළඳපොළට තියෙන ඉල්ලුම සහ අනාගත අවුරුදු 10කින් එන ඉල්ලුමත් එක්ක අපේ පාඨමාලා ගලපා ගන්න ඒ කටයුත්ත තමයි ප්‍රතිසංස්කරණයේ එක ප්‍රධාන අංගයක් වෙන්නේ.
දෙවෙනි ප්‍රශ්නේ.
මම මගේ දෙවෙනි ප්‍රශ්නේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය අහනවා. ඒ ගමන් මම ඔබතුමාගෙන් ඉල්ලනවා. අපේ කල් ගියපු ප්‍රශ්න මේ විදිහට ගන්න එක හොඳයි. මීට කලිනුත් මේ වගේ ගත්තා. හැබැයි මේ මොහොතේ රටේ ප්‍රමුඛ අවශ්‍යතාවය සහ පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය අතර බරපතලව ඇති වෙලා තියෙන පරස්පර භාවය, ඒ විරසක භාවය නැති කරන වගකීම තියෙන ඔබතුමාගේ අතේ පක්ෂනායක රැස්වීමේදී පක්ෂනායකයන් එක්ක ඒකට උත්තර පක්ෂනායකයන්ට පූර්වාදර්ශය නැත්නම් පෙළඹවීම නැත්නම් ප්‍රදීපාගාරය බවට පත් වෙනවනේ ඔබතුමා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ සතියේ න්‍යායපත්‍රය ඔය යොදාගත්ත විදිහට පුළුවන් නම් එහෙම නැත්නම් පක්ෂනායක රැස්වීමක් ගෙනල්ලා අවශ්‍ය විදිහට සංශෝධනය කරගන්නත්, ඒ වගේම රටේ ප්‍රමුඛතාවයට ගැලපෙන විදිහට මේ න්‍යායපත්‍රය වහම හදාගන්න අපේ ප්‍රශ්න ඒ වෙනුවෙන් කැප කරන්න අපි සූදානම්.
හා බොහොම ස්තුතියි. ඔව්.
ගරු කතානායකතුමනි, ගරු ඇමතිතුමනි, මම පුංචි යෝජනාවක් ඉස්සලා කරනවා. මේ වෙනකොට අපේ පාසල් පද්ධතිය වහලා තියෙනවා ප්‍රවාහන ගැටලු ඒවා හේතු කොටගෙන. ඒ වගේම සීසන් කාඩ් එක නිකුත් කරනකොට ගරු ඇමතිතුමා මේ වෙලාවේ ඒකේ සීල් කරනවා යුනිෆෝම් එකෙන් යන අයට පමණයි කියලා. එතකොට දැන් අපි දන්නවා දරුවෝ මොන විදිහකින් හරි මේ ටියුෂන් ක්ලාසස් වලටත් යනවා. ඒ නිසා ඒක ඉවත් කරලා දෙන්න කියන යෝජනාව මම අරන් දෙනවා. මොකද මේ මන්ද පෝෂණයෙන් අධ්‍යාපනය නැති පරම්පරාවක් ජනතාව ඉන්න රටකට මිසයිල අවශ්‍ය වෙන්නේ නැහැ, රටක් යටත් කරගන්න කියලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපනය අපි මොන විදිහකින් හරි අයට දෙන්න ඕනේ මම ඔබතුමාට යෝජනා කරනවා. ඒ නිසා ඒක ලබා දෙන්න කියලා. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ඔබතුමා දන්නවා 2020 උපාධිධාරීන් 53,000ක් උපාධිධාරීන් අර රැකියාවල ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල යටතේ බඳවා ගත්තා. ඒකෙන් ඒ අයට අමාත්‍යංශ 11කට යොමු කරා තමන් කැමති අමාත්‍යංශ තෝරාගෙන ඒවට යොමු වෙන්න කියලා පුහුණුවට. එතනදී ගුරුවරු 24,000ක් සමවෙන්න, උපාධිධාරීන් 24,000ක් අධ්‍යාපන අමාත්‍යංශයේ තෝරාගෙන මේ වෙනකොට අවුරුදු 2ක් ඒගොල්ලන් සේවය කරනවා. එතන දරුවොත් එක්ක ඒගොල්ලන්ට පුහුණුවකුත් ලැබෙනවා. නමුත් දැන් මේ වෙනකොට ගැටලුවක් වෙලා තියෙනවා. 2022 මාර්තු 1 වෙනිදා නිකුත් කරපු චක්‍රලේඛයේ තියෙනවා මේගොල්ලන් අර ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරනකොට, දැන් මේ අය ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්න යනවා, ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරනකොට අවුරුදු 35ට අඩු අය පමණයි කියලා ඒකේ එක වගන්තියක් තියෙනවා. ඒක තුල මේ බඳවාගෙන පුහුණුව ලබලා ඉන්න වැටුප් ලබන 24,000 මේ වෙනකොට ඒගොල්ලන් පාසල්වල ලොකු කාර්යභාරයක් කරනවා. මේ 24,000ට ලොකු ගැටලුවක් තියෙනවා. 8,000කට ආසන්න ප්‍රමාණයක් මං හිතන්නේ මේ 35ට වඩා වැඩි අය මෙතන ඉන්නවා. හැබැයි අපිට පූර්වාදර්ශ තියෙනවා ගරු ඇමතිතුමා, ජාතික පාසල්වලටත් පළාත් පාසල්වලටත් විවිධ කාලවල 2019-20 මේ කාලවල බඳවා ගන්නකොට ඔය අවුරුදු 40, 42, 45 වගේ වයස් කාණ්ඩ සීමාවල් තිබ්බා. ඉතින් දැන් මම ඔබතුමාගෙන් අහන්නේ දැන් මේගොල්ලන්ට මේ පාසල්වලට යොමු කරද්දිවත් එහෙම නැත්නම් පත්වීම් ලිපිය දෙනකොටවත් නෙවෙයි, සේවාව ස්ථීර කරලා ලිපිය දෙනකොටවත් මේගොල්ල සේවය ස්ථීර කරලා තියෙන්නේ. ස්ථීර කරනකොටත් වයස පිළිබඳ ගැටලුවක් වෙලා නැහැ. නමුත් දැන් මේ අවුරුදු 2ක් මේකේ සේවය කරන වැටුපක් ලබන මේ අය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඔබතුමා ඒ පිළිබඳව ගන්න තීරණය මොකද්ද කියන එක මම මේ වෙලාවේ අහනවා. මොකද මේ අය අන්තර්ග්‍රහණය කරගත්තයි කියලා රජයට පාඩුවක් නැහැ. ඒ කියන්නේ අලුතින් වැටුප් ගෙවිල්ලක් නැහැනේ. මේගොල්ලෝ දැනට වැටුප් ලබන අය. ඒ නිසා මම ඔබතුමා ඒ සම්බන්ධයෙන් ගන්න තීරණය මොකද්ද කියලා අහන්න කැමතියි.
මම හිතන්නේ පොදු ප්‍රශ්නයක් ගරු මන්ත්‍රීතුමිය. ඔව් දැසින්.
ගරු ඇමතිතුමා, මේ සම්බන්ධ අපේ මන්ත්‍රීතුමිය ගත්ත ප්‍රශ්නේ මම ඊයේ කතා කරා ඒගොල්ලොත් එක්ක සූම් මීටින් ඇතුළේ මුළු ලංකාවම කට්ටිය ඔබතුමාව හමු වෙන්න අපි වෙලාවක් ඉල්ලනවා.
ඒ වගේ
අය හමුණා. හරි. නෑ ඒකෙදි වෙලා තියෙන ගරු ඇමතිතුමා මේ රාජ්‍ය සේවා කොමිසමෙන් 45 දක්වා එන්න කියන ඉල්ලීම ඒගොල්ලෝ දීලා තියෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමා මම හිතන්නේ අපි දැන් ප්‍රශ්න ගන්නවා විශ්වගත මම හිතන්නේ මේකටත් ඔබතුමාගේ විශ්වාසවත් තියෙයි කියලා මම හිතනවා. මොකද පළාත් සභාවල ගරු ඇමතුමනි පළාත් සභාවල ප්‍රශ්න තියෙන්නේ ඒගොල්ලෝ ඔබතුමාගෙන් ලිඛිතව මේව එකක් එනකල් ඒ කියන්නේ නිර්දේශයක් එනතුරු ඒගොල්ලෝ ගන්න ඇති ප්‍රශ්නක් තියෙන නිසා වහාම මේක තාත ගැහුව ලොකු දෙයක්. බොහොම ස්තුතියි.
ඒ ප්‍රශ්න දෙකටම එකවර පිළිතුරු දෙන්නම් ගරු කථානායකතුමනි. පළවෙනි ප්‍රශ්නේ තමයි give me a second, I just want to listen to Akian.
இதில் அந்த கௌரவ உறுப்பினர் அவர்கள் குறிப்பிட்டது போன்று 2020 ஆண்டு அபிவிருத்தி உத்தியோகத்தர்களாக உள்வாங்கப்பட்டவர்கள் பலர் பாடசாலைகளுடைய வெற்றிடங்கள் காரணமாக அவர்கள் ஆசிரியர்களாக பணியாற்றுவதற்கு அனுமதிக்கப்பட்டார்கள். அவர்கள் தூர பிரதேசங்களுக்கு உண்மையிலேயே ஆசிரியர்கள் இல்லாத இடங்களுக்கு சென்று கடமையாற்றி வந்திருக்கின்றார்கள். தற்பொழுது அவர்களை ஆசிரியர் சேவையிலே உள்வாங்குவதிலே வயது கட்டுப்பாடு என்பது வந்து பிரச்சனையாக மாறியிருக்கிறது. உண்மையிலே ஒன்று பாடசாலைகளில் ஆசிரியர்கள் இல்லாத நிலைமை ஒன்று இருக்கின்றது, ஏனென்றால் பின்தங்கிய இடங்கள். இரண்டாவது இவர்கள் நீண்ட தூரம் சென்று சேவையாற்றியிருக்கிறார்கள், ஆசிரியர்களாக வர வேண்டும் என்கின்ற ஒரு எதிர்பார்ப்போடு. இப்பொழுது இந்த வயது கட்டுப்பாட்டை போட்டதனால் பல நூற்றுக்கணக்கானவர்கள் பாதிக்கப்படுகின்றார்கள். தயவு செய்து அந்த வயது கட்டுப்பாட்டை நீக்குவதற்கு
නෑ මට එකම ප්‍රශ්නේ අදාළව තමයි කතා කළේ ගරු කථානායකතුමනි. මම පළවෙනි කාරණය ගරු රෝහිණික විජයරත්න මැතිණිය ඉදිරිපත් කරපු ඒ දරුවන්ට සීසන් එකෙන් යුනිෆෝම් එක තිබුණත් නැතත් මේ දවස්වල තියෙන තත්ත්වය තුළ ඒ පාසල් බස්වල ගමන් කිරීම සඳහා අවශ්‍ය මම උපදේශය නිකුත් කරන්නම්. එතකොට ඒක ඒගොල්ලන්ට පහසුවක් වේවි. ඊළඟ කාරණේ තමයි මේ උපාධිධාරී 53,000ක් සංවර්ධන නිලධාරීන් හෙට අරගෙන ඒ වර්ෂ තුනේදී එයින් 24,000ක් ගුරු සේවයට කැමතියි කියලා ඔබතුමී කිව්වාගේ ගිහිලා තියෙනවා. දැන් මෙතන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ අවම වයස සීමාව අවුරුදු 45යි. මොකද 55ක් ගෙන් විශ්‍රාම යනවා නම් තිබිච්ච විදිහට 10ක් සේවය කළා තියෙන්න ඕනේ ස්ථිර සේවය. ඒකට තමයි පෙන්ෂන් එක ලැබෙන්නේ. ඒ නිසා තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් කියන්නේ රාජ්‍ය සේවකයෙක් හැටියට බඳවා ගැනීමේ ආවම වයස සීමාව 45ක හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ගුරු සේවා ව්‍යවස්ථාව අනුව තමයි අපිට ගුරුවරු බඳව ගන්න අවශ්‍ය. බඳව ගන්න ඕනේ. නැත්තම් වෘත්ති සමිති ප්‍රශ්න එනවා. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගරු කථානායකතුමනි උපාධිධාරියෙක් හෝ විද්‍යාපීඨ හෝ බඳවා ගන්න පුළුවන් 35ට අඩු අය පමණ. උපාධිධාරියෙක් බඳවා ගන්නවා නම් 35ට අඩු වෙන්නත් ඕනේ, තරඟ විභාගයකින් එන්නත් ඕනේ. එතකොට පළාත් මට්ටමින් බඳවාගත්ත තරඟ විභාගයක් තියලා ඒකේ ලකුණු අනුපිළිවෙල 90. හැබැයි දැන් මෙතෙන්දී තරඟ විභාගයක් පැවතුනේ නැහැ. එතකොට එක ව්‍යවස්ථාවේ එක වගන්තියක් උල්ලංඝනය වෙනවා. ඊළඟට 35ට අඩු කියන එක දාලා තින්නේ මොකද ගුරු සේවයට යන ඔබතුමිය ඉතාම හොඳින් දන්නවා. අපි විද්‍යාපීඨ වලට බඳවා ගන්න ගුරුවරු තමයි දක්ෂම ගුරුවරු 70 අවුරුදු 3කදී පිට වෙන්නේ විද්‍යාපීඨ 19කින්. උසස් පෙළ සෙස්කෝ එක 90 මෙරිට් එකට ගන්නවා, ඩිස්ත්‍රික් බේසිස් එකෙන් ගන්නවා. ඒතර එතනින් එන තමයි හොඳම ගුරුවරු හැටියට පාසල් වලට යන්නේ. එතකොට උපාධිධාරීන්ව දාලා තින්නේ උසස් පෙළ පන්ති වලට ගැන්වීම සඳහා තරඟ විභාගයෙන් ගන්නකොට තරඟකාරීත්වය තුළ හොඳම උපාධිධාරීන් පිරිස ඒකට එනවා. ඒතර අපිට අධ්‍යාපනයට අවශ්‍ය වෙන්නේ දරුවන්ට හොඳම ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න පුළුවන් ගුරුවරු ටික. ඒ පදනමින් තමයි ගුරු සේවා ව්‍යවස්ථාව හැදිලා තින්නේ. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව තමයි ওই 35ට අඩු කියන කතාව ඇවිල්ලා තින්නේ. දැන් ඔබතුමී කිව්ව එක හරි. මේ 24,000න් මාවත් හම්බුණා කියන නියෝජිත පිරිස ඇවිල්ලා මම මෙතෙන්ට එන්න කලින් ඔබතුමී කිව්වාගේ මාර්තු මාසේ පළවෙනිදා ඒ කැබිනට් පත්‍රිකාවෙන් තමයි ওই තීන්දුව අරගෙන අයදුම්පත් කැඳවල දැන් මේ වෙනකොට සම්මුඛ පරීක්ෂණ පවත්වන්න කටයුතු කරලා තින්නේ. හැබැයි එතෙන්දී අනිවාර්යයෙන්ම යම් උපාධිධාරීන් පිරිසක් 35ට වැඩි කියන පදනමෙන් ගුරු සේවයට එන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒකට වෙන විකල්ප වැඩසටහනක් මම යෝජනා කළා. මොකද මට කලින් මේ කැබිනට් පත්‍රිකාව දාලා තිබ්බේ. ඒ යෝජනාව තමයි ඒ තුරේන 8000 වැනි පිරිස පාසල් පද්ධතිය තුළ අද විශාල ප්‍රශ්නයක් තියෙනවා පාසලේ කාර්යාලය කළමනාකරණය කරගන්න විදුහල්පතිවරුන්ට. මොකද විදුහල්පතිවරු අනවශ්‍ය දේවල් වලට පැටලෙනවා, සුළු සේවක පාලනය තියෙනවා, ෆිනෑන්ස් මේ මුල්‍ය පාලනය තියෙනවා. ඒ නිසා ඒ අයට අසාධාරණයක් නොවෙන්න පාසල් පද්ධතිය තුළ කාර්යාලවල සේවාවක් සකස් කරගෙන කරගන්න යෝජනා කරලා තිනවා. ශ්‍රේණි ක්‍රමයක් එක්ක ඒ අයට පුළුවන් කාර්යාලයේ කටයුත්ත කරන්න. හැබැයි එතනින් එහාට යනවා නම් අපිට සිද්ධ වෙනවා වෘත්ති සමිතිත් එක්ක කතා කරන්න ව්‍යවස්ථාව උල්ලංඝනය වීම සම්බන්ධයෙන් එකඟ නම් මට පුළුවන් තව ගැබින් පේපර් එකක් දාලා වයස් සීමාව නොතකා ඒ අයටත් ගුරුපත්තිම් දෙන්නයි කියන තැනට එන්න. මෙතන පරතරයක් තියෙනවා. සංවර්ධන නිලධාරියෙකුට හම්බ වෙන වැටුපට වඩා ගුරු සේවයට යනකොට විදුහල්පතිවරයෙකුට දැන් සංශෝධනය වෙච්ච එකත් එක්ක රුපියල් 6700ක් එක්කෙනෙකුට වැඩි වෙනවා. ඒ අමතර ප්‍රතිපාදනය ලබන අවුරුද්දේ අයවැයෙන් නැවත ප්‍රතිපාදනය කරගන්න තියෙනවා. මෙන්න මේ කරුණු ටික තමයි මේකට පිළිතුරු හැට මට කියන්න තින්නේ. මම සූදානම් තව සාකච්ඡාවක් සංවිධානය කරලා තිනවා 35ට වැඩි ඒ ඉන්න පිරිසට ගුරු වෘත්තියටම එන්න අවශ්‍ය නම් අපිට පුළුවන් උත්ති සමිතිත් එක්ක සාකච්ඡා කරලා ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන ඒ උල්ලංඝනය වෙන අවස්ථාවට එකඟ නම් මේ සැරේට පමණක් අපිට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන්.
කැබිනට් ලක්ෂණ තීරයල් මැතිතුමාගේ ප්‍රශ්නය.
මම ඔබතුමාට
ඔව් තහන්.
මේ දැන් පළවෙනි ශ්‍රේණියේ ළමයි ඇතුළත් වීම ඒ දිනෙ ඒක දිනෙ දික් කර පළවෙනි ශ්‍රේණියේ ළමයි ඇතුළත් වීමේ මේ මහනුවර කීප දෙනෙක් මට කතා කරලා කිව්වා කච්චටි වහලා රජයේ දෙපාර්තමේන්තු අඩාල වෙලා
දික් කරන්න
කියලා.
දික් කරන්න පුළුවන්.
කාලි දික් කරන්න කියලා.
තව කල් තිනවා. තව වුණනම් අපිට දික් කරන්න පුළුවන්.
ඔව් දැසිරිය දැසිර මත.
මම බොහොම සතුටින් තියෙනවා ඔබතුමාගේ පිළිතුරට. නමුත් මම දන්නවා අපි මහමෙතිරේ කිදිර වැඩ කරපු ඉඳලා අධ්‍යාපනයේ ගෙන අපේ කතාව.
ඔබතුමා උපාධාරි බදවගත්තා.
ඒක තමයි. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ දැන් ගරු ඇමතුමා ඔබතුමාත් දන්නවා සම්වර්ධන දැන් ඔය ඔබතුමා ඔය කරන යෝජනාව තුල ආපහු වෙන්නේ සම්වර්ධන ධාරී වගේ තනතුරකට කොහරි තැනකට තල්ලු කරන්න තමයි
හදන්නේ. කොහෙත් ඇට තල්ලු කරන්නේ නැහැ.
රයිට්.
අධ්‍යාපන ක්ෂේත්‍රයේම කාර්යාල පරිපාලනයට තමයි.
රයිට්. අපි ඒක චෙක් කරමු නැත්නම් කරන්න වෙන්නේ ඔබතුමා ඒක හොඳ එක එක
වෘත්ති සමිතිය එකඟ වෙන්න ඕනේ. ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා ඒක.
නමුත් ගරු ඇමතුමා මේ රාජ්‍ය සේවා කොමිසමෙන් මට මතක ඇරිද 4:26 දුන්න ලිපිය මල්ලගේ ලිපියේ වෙලා තියෙනවා මේ අය. ඒකේ අනුමැතිය දීලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයට 45 දක්වා අවශ්‍ය කරන බඳවා ගැනීම කරන්න අනුමැතිය දෙනවයි කියලා. ඔය ඔය උපාධිධාරීන් සම්බන්ධව.
හරි ඒක මත මට පුළුවන් කැබිනට් පත්‍රිකාවක් දාලා ඒක.
හරි 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 thank you.
මට කිසි ප්‍රශ්නයක් නැහැ. මං කැමති වැඩිපුර ගුරුවරු එනවනම් අර ඌණ හැබැයි ඒ සීලු දෙනාම සූදානම් වෙන්න ඕනේ. පුරප්පාඩේ තියෙන පාසල් වල තියෙන ළඟම දිස්ත්‍රික්කයට යන්න. මොකද නැත්තම් දැන් කොළඹ දිස්ත්‍රික්කයේ පුරප්පාඩු ඉතාම සීමිතයි. නේද? හැබැයි මොන්රාගල ගත්තොත්, අම්පාර ගත්තොත්, තිරිකුණාමලේ ගත්තොත් උපාධිධාරීන් 24000 බඳවාගෙන මේ වුණතාවය හදන්න බැරි නම් මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා ඒ කොන්දේසි ඒ අවශ්‍ය වෙලාවට පත්තිම් ලිපෙත් එක දෙවි. ඔ දැන් දැන් ඔ දැන් වෙලා තින්නේ ගරු මන්ත්‍රීතුමා දුෂ්කර කියලා ඉස්සර තිබුණා. ගුරුවරුන්ට ලියුමක් එන්න සුමාන දෙක තුනක් ගියා. ටෙලිෆෝන් එකක් ගන්න අර කරකෝණ එකේ තමයි ඒ කාලේ ගත්තේ. දැන් මොනවත් නැහැනේ. දැන් ඔබ අපි කවුරුත් දන්නවා තප්පර ගානින් සෙල්ෆෝන් එකෙන් ඕක ගන්න පුළුවන්. නෑ. ඔනේ නෑ ඒ විතරක් නෙවෙයි. දැන් ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවනේ මේ 24000ට එක්කෙනෙකුට 6700 ගානේ මාස 12කට අපි ප්‍රතිපාදනය කරගන්න ඕනේ අයවැයෙන්. දැන් ඒකත් මම කරගෙන යනවා. මම අරක අර විදිහට එකඟ නම් උත්ති සමිති ව්‍යවස්ථාවේ උල්ලංඝනය වීම නොතකා මේ පිරිසට දෙන්න ඒක ප්‍රශ්නයක් නෑ.
හරි. හේෂාවිතන් ඔව් මේ
බුලා බුලා
ජීරත් මෙතන
එන්නේ
මයික් එක. ඔබතුමා දැන් ඇතරම කිව්වටින් මෙතන අපි අසාධාරණයක් වෙලා තියෙනවානේ. එක්කෝ පත්වීම ස්ථිර කරනකොට හරි ඒගොල්ලන්ට කිව්වනම් පත්වීම දෙනකොට 35ට වැඩි අය ගුරු සේවයට අමාත්‍යාංශයේ තෝරගන්න එපා. කිව්වනේ දැන් මේ ජීවිතයක් එක ප්‍රශ්නයක්නේ. ඒ නිසා මම ඔබතුමා දැන් කිව්ව එක මම විශ්වාස කරනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් අනුමැතිය දීලා තියෙනවා නිසා මේ ගැන සලකලා බලලා කටයුතු කරන්න. මොකද මේ බොහෝ දෙනෙක් ගම්වල වැඩ කරන්නේ. දැන් මගේ ලග්ගලට එහෙම නම් මේක තදින්ම බලපානවා.
නෑ නෑ මේ ගරු මන්ත්‍රීතුමිය මාව මුණ ගැහෙන්න ආවා. එතන 35ට වැඩි වුණාට බොහොම දක්ෂ අය ඉන්නවා එතන. දැන්ටත් ගුරු වෘත්තියේ යෙදෙනවා. ඉතින් ඒක කිසි ගැටලුවක් නෑ. ඒකම තේරෙන්නේ මම එන්න කලින් අරන් තිබිච්ච කැබිනට් තීන්දුව අනුව තමයි ඔය යන්නේ. ඉතින් ඒක වෙන නැවත සංශෝධනයක් කරන්න වෙනවා. හරි. ඔව් මම දන්නවා විල් ගමුව වගේ අති දුෂ්කරයි. මම ඒක සාකච්ඡා කරලා තීන්දුවක් කරගෙන එහෙමනොත් කැබිනට් පත්‍රිකාවක් දැම්ලා ඒ කට්ටියව දතුලත් කරන්නයි කියලා කියන්නම්. අර ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන අවස්ථාව පිළිබඳ විරුද්ධතාවයක් නැත්තම්.
හරි. බොහොම ස්තුතියි. හේෂා විතානගේ මැතිතුමා ඇබ්සන්ට්. නෑනේ. ශාන්ත බණ්ඩාර මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමා.
අධ්‍යාපන මැතිතුමා.
ගරු කතානායකතුමනි ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු එක අයන්න ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල ශිෂ්‍ය භට පෝනියම් සිදු කරනු ලැබේ. දෙක පිළිතුර පළාත් හා දිස්ත්‍රික් කණුව 2022 1/31 දිනට ජාතික ශිෂ්‍ය බට ඛණ්ඩ ක්‍රියාත්මක වන සමස්ත පාසල් සංඛ්‍යාව 2224 කි. එම පාසලේ සිංහල හා දෙමළ මාධ්‍ය වශයෙන් වෙන්වෙන්න පහත සඳහන් වේ. අමුණුමේ එකේ වැඩිදුරටත් සඳහන් වේ. සිංහල මාධ්‍ය පාසල් සංඛ්‍යාව 1923යි. දෙමළ මාධ්‍ය පාසල් සංඛ්‍යාව 301යි. සමස්ත පාසල් සංඛ්‍යාව 2224යි. තුන පිළිතුර ශිෂ්‍ය බට බලකාය ක්‍රියාත්මක වන්නේ 7 ශ්‍රේණියේ සිට ඉහළටය. 7-8 ශ්‍රේණි කනිෂ්ඨ ශිෂ්‍ය බට වශයෙන්ද 9 ශ්‍රේණියේ ඉහළට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බට කාණ්ඩ වශයෙන්ද ක්‍රියාත්මක වේ. ඊට අමතරව තූර්ය වාදක ශිෂ්‍ය බට කණ්ඩායම්ද පාසල්වල ක්‍රියාත්මක වේ. මේ අනුව ශිෂ්‍ය බට සමලකා ක්‍රියාත්මක වීම සිදු කළ හැකි සමස්ත පාසල් සංඛ්‍යාව 6721 කි. දැනට ශිෂ්‍ය බට බලකා ක්‍රියාත්මක වන පාසල් සංඛ්‍යාව 2224 කි. තවත් පාසල් 4497ක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත. ආයන්න ඔව් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ජාතික පාසල් බවට පත් කරන සීලුම පාසල්වල ශිෂ්‍ය බට බලකා පිහිටවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතී. තුන පිළිතුර ඔව් බාධාවන් කීපයක් තිබෙනවා. එකක් තමයි බලෑනි 38ක් තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ සංඛ්‍යාව වැඩි කරනකොට ක්‍රමානුකූලව කරන්න වෙන්නේ. මොකද බලෑනි සංඛ්‍යාවත් වැඩි කරන්න වෙනවා. ඒක නිසා ක්‍රමානුකූලව කරන්න සිදු වෙලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි ශිෂ්‍ය බට නිලධාරි ලෙස පුහුණුවට බැඳෙන්නේ අවුරුදු 35ට අඩු අය. දැන් මේ ආපු ප්‍රශ්නේ මේනවා. මොකද ශිෂ්‍ය බට පුහුණුවකට යන්න බෑනේ වයස්ගත වෙනකොට නේද? දැන් අපිට එහෙම යන්න බෑ. හැබැයි මම ශිෂ්‍ය බටේ කැටට දෙවතාවක් දීතලාවේ ගිහිල්ලා තියෙනවා. එතකොට ඉතින් අපිට අවුරුදු 14යි 15යි. ඒ නිසා තමයි 35ට අඩුයි කියලා මේ වයස් සීමාව දාලා තින්නේ. මේ ගුරු සේවයේ 35ට අඩුයි කියලා දාලා තින්නේ සේවා ව්‍යවස්ථාව හදද්දී ඒ තරුණ වයසේ පිරිස් ගත්තාම ඔව් නැහැ මම ඔෆිසර්ස්ලා මේ මෙතෙන්දිත් ඔෆිසර්ස්ලා ගන්න 35ට අඩු අය. මොකද නැත්නම් ඔෆිසර්ස්ලා ට්‍රේනින් යන්න ඕන දින 42ක්. අර කඹ උද්දිගේ එල්ලිලා දුවලක් පැල්ලා කරන්න වෙනවා. ෆිට්නස් ටෙස්ට් එකක් වගේ. ඉතින් ඒක නිසා ඒක එක බාධාවක්. මොකද 35ට අඩු අය හොයා ගැනීම අමාරුයි පිරිමි අය වැඩිපුරම. ඊළඟ කාරණේ ශිෂ්‍යබට පැවැත්වෙන දින 45ක පුහුණුවකට සහභාගී වෙන සමහරව අධිමදි ගන්නවා. දුෂ්කර පළාත්වල දින අවම පහසුකම් ප්‍රමාණවත් නැහැ ශිෂ්‍ය බට කණ්ඩායමක් පවත්වාගෙන යන්න. මෙන්න මේ කරුණ ටික බාධක හැටියට තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ ඔව් සෞභාග්‍ය දැක්වෙන්නට තේ නවජාතික පන්සල් 1000 වැඩ කටයුතු දැන්ට ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ අනුව අපිට පුළුවන් ඒ ඉහළ මේ ජාතික පාසල් කරන පාසල් වල ක්‍රමානුකූලව කරන නිසා ඒවට ශිෂ්‍ය බට කණ්ඩායම් දෙන්න ඒ බලයන් තියෙන ප්‍රදේශවල තියෙන සම්පත් ප්‍රමාණය අනුව. නව අධ්‍යාපන සංස්කරණයේ පොකුරු පාසල් ක්‍රියාත්මක වෙන නිසා ඒ පොකුරු පාසලක් කේන්ද්‍රගත වෙන්නේ ද්විතීක පාසලකට. ඒ ද්විතීක පාසල ශිෂ්‍ය බට කාණ්ඩයක් දෙන්න පුළුවන්. ද්විතීක පාසල් 3000ක් නිර්මාණය වීමට නියමිතයි. ඒ නිසා මේ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඒ ටික තමයි පිළිතුරු.
ගරු කථානායකතුමනි, මා ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමා සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීම සම්බන්ධයෙන්. මගේ අතුරු ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙකට මැත්තෙන් ගරු කථානායකතුමනි කියන්න ඕනේ, මේ පාර්ලිමේන්තුවේදී හැමදාම විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ කාලයක් මේ පාර්ලිමේන්තුවේ හිටපු තනතුරු දරපු ගොඩක් අය කතා කරලා මේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අපි ඔක්කොමලා දන්නවා. මේ පාර්ලිමේන්තුවේ කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව අපිම මතයක් හදනවා. මේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ජනතාවට තෙල් දෙන්න නැත්නම් ගෑස් දෙන්න කියලා. නමුත් ඊට එහා ගිය වැඩපිළිවෙලක් කැබිනට් මණ්ඩලයේ සහ ඒ වගේම අපි කන්සල්ටේටිව් කමිටි වල ඇතුළු ඒ සියලු ඒවල් වල කතා කරලා ක්‍රියාත්මක කරනවා. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ගරු ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමායන් හෙට දිනේ බලශක්ති අමාත්‍යතුමාට පුළුවන් මෙහි ප්‍රකාශයක් කරලා ඒ පිළිබඳව ඇත්තම රටට කියන්න. ඊයේ එතුමා කතා කරා පොහොර දෙන ආකාරය පිළිබඳව කුෂ්කරාමතුමා කියලා තියෙනවා, ගෑස් දෙන ආකාරය කියලා තියෙනවා. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුවේ අපි බලාගෙන ඉන්න සහ සවන් දෙන ජනතාවට වැරදි මතයක් අපි ගොනු කරන්න හොඳ නැහැ. දැන් මේ ප්‍රශ්න අපි මෙහෙට අවුරුද්දකට කලින් ගරු කථානායකතුමනි ඉදිරිපත් කරපුවා. ඉතින් බලන කෙනෙකුට කියා හිතන්න පුළුවන් ඇයි මේ අධ්‍යාපනය ගැන අද ප්‍රශ්න අහන්නේ, අද තෙල් ගැනනේ අහන්න ඕනේ කියලා. නමුත් මේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මං හිතන්නේ අපිම හරියට තේරුම් ගත්තොත් නැත්තම් වැරදි මතයක් සමාජගත වෙනවා. ඒක වළක්වන්න ඕනේ කියන කාරණේ මතු කරමි. විශේෂයෙන්ම ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි අපි සතුටු වෙනවා ඔබතුමා මේට කලිනුත් අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට, ඒ වගේම අපි හිටපු අධ්‍යාපන අමාත්‍යවරුත් කැප වුණා. ඔබතුමාත් විශාල කැපකිරීමක් කරනවා. අපි දන්නවා යුනෙස්කෝ සංවිධානය අධ්‍යාපනය පිළිබඳව විශාල උනන්දුවක් දක්වනවා. ඒ වගේම මීට කලිනුත් යුනෙස්කෝ සංවිධානය අපේ රටට විශාල වශයෙන් සහයෝගය ලබා දීලා තියෙනවා. දැන් අපි ඇත්තටම ආර්ථික වශයෙන් යම් අපහසුතාවයක් ඉන්න වෙලාවක මේ යුනෙස්කෝ සංවිධාන වගේ ඒව ආමන්ත්‍රණය කරලා එහෙම නැත්නම් ඔවුන් සමග සාකච්ඡා කරලා අපේ අධ්‍යාපනයේ දියුණු කරන්න යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මම දන්න ආකාරයට ඔබතුමා යුනෙස්කෝ සංවිධානයේ රැස්වීමකටත් මෑතකදී සහභාගී වුණා. මම දැනගන්න කැමතියි අපි රටක් වශයෙන් අපේ අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන අයට විශේෂයෙන්ම මේ යුනෙස්කෝ සංවිධානය හරහා අපේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කරන්න මොන වගේ රුකුලද්ද ධෛර්යයක්ද ලැබෙන්නේ කියන කාරණා.
ගරු කතානායකතුමනි, මම හිතන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයකට එතුමා යොමු කළේ. යුනෙස්කෝ සංවිධානය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමෙන් පස්සේ ආරම්භ කරලද පළවෙනි යුනෙස්කෝ එක යටතේ තිබෙන උප සංවිධානය. රටවල් 195ක් සමාජිකත්වයේ දරනවා. අපේ රටත් 1949 ඉඳලා යුනෙස්කෝ සංවිධානයේ සමාජිකයි. ඒතර යුනෙස්කෝ කියලා කියන්නේ යුනයිටඩ් නේෂන්ස් එඩ්යුකේෂන් සයන්ස් ඇන් කල්චරල් ඕර්ගනයිසේෂන්. ඒතර මේ ප්‍රධාන විෂයන් තුනට අදාළව තමයි මේ සංවිධානය තියෙන්නේ. ලංකාවේ යුනෙස්කෝ කොමිසමක් තියෙනවා. ඒකේ සභාපති වෙන්නේ සාමාන්‍යයෙන් අධ්‍යාපන ඇමතිවරයා. ඒ යටතේ දැන් මම වැඩ බාර ගන්නකොට ඒකේ සෙක්‍රටරි ජෙනරාල් නැහැ. තනතුර හිස්. නියෝජ්‍ය ලේකම්දුරයත් හිස්. දැන් මම ඒ දෙකම මේ සතිය සම්පූර්ණ කරනවා. ඊට අමතරව අපේ බඳුනුගුරුන්දර මැතිතුමා ආරම්භ කරපු මීපේ ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ සාකලාපේ ඒකෙත් අධ්‍යක්ෂකවරයෙක් නැහැ. වැඩවලණින් හිටියේ. ඒකෙපත් වීමත් මම මේ සමානේ කරනවා. දැන් ඒ ටික නිකම්පත් කරන්න බෑ. මේ පිළිබඳව දැනුම තිබෙන විශ්වවිද්‍යාලවල එක්ක ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් ජාත්‍යන්තරය පිළිබඳ දැනුමක් තියෙන අය වුණේ එවැනි අය සොයාගෙන තමයි අපි මේ පත්වීම කරන්නේ. දැන් මම මෙහිදී වැදගත් කාරණයක් කියන්න ඕනේ ගරු කතානායකතුමනි. පසුගිය 28 29 30 කියන දවස් තුනේදී ෆ්‍රාන්සේ පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේදී ඉතාම වැදගත් සමුළුවක් තිබ්බා අමාත්‍යවරුන් සඳහා. දැන් මේ සමුළුවට තමයි මම ගියේ. මේ සමුළුවට මම ගියාම මම නැති අතරතුර කරුණු හරියට නොදන්න නිසා සමහර අය මාධ්‍ය ප්‍රකාශ වලින් විවිධ ප්‍රකාශ කරලා තිබුණා මේ මම වෙනත් රටකට ගියයි කියලා. නෑ, කිසිම යුරෝපා රටක නගරයක ඉඳලා රුසියාවේ මොස්කව් නුවරට ගුවන් ගමන් නෑ. එහෙන් එතනට එන්නෙත් නෑ. ඒ නිසා පැරිසේ ඉඳලා මොස්කව් යන්න පුළුවන් කමක් නෑ. ඉස්සෙල්ලා මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන ඉන්න ඕනේ. ඉතින් කවුරු හරි එහෙම යනවනම් ආයි ලංකාවට ඇවිල්ලා තමයි වෙනින් ගමනක් හැදෙයිද ඒක යන්න ඕනේ වෙනත් රූට් එකක. කවුද කිව්වේ? ඔයදි මං කි ඒ තමන්ගේ දැනුමේ ප්‍රමාණයට ඒගොල්ලෝ උත්තර දෙන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ නේ ඒ තියෙන தત્ත්වය. මං ඒකයි දැනුවත් කළේ මේ සභාවත් එක්කම. ඊළඟ කාරණේ මේ යුනෙස්කෝ සංවිධානයේදී මට පුළුවන්කම ලැබුණා මේක ඊටම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමාගේ අනුග්‍රහයෙන් ලබන සැප්තැම්බර් මාසයේ නිව්යෝක් වල තිබෙන එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඉෆෙඩ් කියලා හිටන් IFFED මේකේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් ෆැසිලිටි ෆෝ එඩ්යුකේෂන් ඉෆෙඩ් ඩොලර් බිලියන 10ක අරමුදලක් ස්ථාපනය කරනවා. මේ අරමුදලේ අරමුදල් සපයනවා රටවල් 49කට. මෙන්න ඒක මට කියලා තිබිච්ච එක. ද ලෝවර් මිඩල් ඉන්කම් කන්ට්‍රීස් ලයික් ශ්‍රී ලංකා. ලංකා වැනි පහළ මැදි ආදායම් ලබන රටවල් 49කට මේ ඉෆෙඩ් අරමුදලෙන් අරමුදල් සපයන්න තමයි ඒක පිහිටවන්නේ. ඒක 2023 ඉඳලා 28 දක්වා ඩොලර් මිලියන 200 250ක් අතර ප්‍රමාණයක් අවුරුදු 5කදී මේ රටවල් 49ට ලබා දීම තමයි ඒකේ අරමුණ. මේ මොකද වදිනව? හරි, ඒ නිසා ගරු කතානායකතුමනි මට පුළුවන්කම ලැබුණා මේකට සහභාගී වීම නිසා අවස්ථා කීපයකදී අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවදී සම්බන්ධ වෙන්න. ඊට අමතරව වෙනම සයිඩ් ඩිවන්ස් ඇටියට ඩිරෙක්ටර් ජෙනරල් ADGලා 4 දෙනෙක් එක්ක සාකච්ඡා කළා. මම අවශ්‍ය ලියුමත් එහෙට යවුවා අපිට ඒකේ අවශ්‍ය පහසුකම් ලබා දෙන්නයි කියලා. මොකද අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වය, විදේශ විනිමයේ තියෙන ප්‍රශ්නය, මේ සියල්ල කාලාන්තරයක් තිස්සේ ඇවිල්ලා අද උපරිම මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මෙවැනි මේ යුනෙස්කෝ සංවිධානයේ වැනි සංවිධානවල තාක්ෂණ සහායත්, මුල්‍ය සහායත් ලබා ගැනීම අතිශයින් වැදගත්. ඒ නිසා තමයි මම ඒකට සහභාගී වුණේ. ඒකටම සම්බන්ධ කරලා මම පිළිතුරු දෙන්න ඕනේ. සෝවියට් දේශයේ ඉඳලා ඒ කාලේ ඉඳලා ඇති වුණ දවස් ඉඳලා 1957 ඉඳලා අපේ රටේ දීර්ඝ කාලීන මිත්‍ර සම්බන්ධතාවයක් තිබ්බා සෝවියට් දේශයත් එක්ක. ඉන්පස්සේ දැන් තින රුසියන් ෆෙඩරේෂන් එකත් ඒ සම්බන්ධය පවත්වාගෙන ආවා. දැන් මම රුසියානු තානාපති කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ තිබෙන ශ්‍රී ලංකා රෂ්‍යා ෆ්‍රෙන්ඩ්ෂිප් සොසයිටි ෆ්‍රෙන්ඩ්ෂිප් සොසයිටි එක තියෙන සංස්කෘතික මධ්‍යස්ථානත් එක්ක ලෝකේ රටවල් 160ක. එතකොට ඒකේ මම අවුරුදු 18ක් සභාපති. ලක්ෂ්මන් ජයකුඩි මැතිතුමාගේ පස්සේ ඉඳලා. එතකොට අපි මට සම්මාන ලැබිලා තිනෝ මේ රටේ විවිධ අවස්ථාවල ඒ සම්බන්ධකම් අපි පවත්වාගෙන ඉඳලා තිනෝ සංස්කෘතික වශයෙන්. ඊට අමතරව ගරු කථානායකතුමනි ඔබතුමා දන්නවා ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම පාර්ලිමේන්තු සැසියකම අලුතෙන් පිහිටවන රටවල් වල තිබෙන ෆ්‍රෙන්ඩ්ෂිප් ඇසෝසියේෂන්ස්. එතකොට ශ්‍රී ලංකා රෂ්‍යාව පාර්ලිමන්ටරි ෆ්‍රෙන්ඩ්ෂිප් ඇසෝසියේෂන් එකෙන් මම සභාපතිවරයා. ඒ නිසා පසුගිය කාලයේ ඒරොෆ්ලොට් ගුවන් යානයක් සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කරපු නියෝගයක් එක්ක යම් ආකාරයක මේ මිත්‍රත්වයේ පිළිබඳව යම් ප්‍රශ්නයක් මතු වුණා. ඒ නිසා මට ආරාධනාවක් ලැබිලා තිනවා ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් සොසයිටි එකෙන් එහෙට එන්නයි කියලා හිටන් අපි මේ තියෙන ප්‍රශ්න සමතේකට පත් කරගන්න. දැන් හෙට වෙනකොට නැවත කොළඹ වාණිජ මහාධිකරණයේ මේ නඩුව ගන්නවා. ඉතින් මම හිතනවා හෙට වෙනකොට මේ ප්‍රශ්නේ අවසන් කරගන්න පුළුවන් කියලා නීතිමය තත්වය. තිබෙන මම ලබාගෙන තියෙන උසාවියේ වාර්තා පවා මම නිකන් කතා කරන්නේ ඒකත් මං ගාව තියෙනවා. දැන් කොහොමද ඉන්ටර්නිම් ඕඩර් එක ගත්තේ? කොහොමද ඒක වැකට් කළේ නැත්නම් සස්පෙන්ඩ් කළේ? දැන් ඊළඟට මොකද්ද වෙන්නේ කියන්නේ? ඒක එකක්. ඊළඟ කාරණේ තමයි මම දැක්කා බොහෝ වෙලාවට සමාජයේ කතා බහට ලක් වුණා අපේ ගරු මන්ත්‍රීවරුන් පවා කිව්වා ඇයි මේ අමාරු අවස්ථාවේදී රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ? දැන් රුසියාවේ රිෆයින් කරපු ප්‍රොඩක්ට්ස් අපේ ස්පෙක් එකත් එක්ක ගැලපෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා ස්පෙસિෆිකේෂන් එක. හැබැයි අපේ රිෆයිනරි එක භාවිතා කරනව දැනට සයිබීරියන් ක්‍රූඩ් එක. සයිබීරියන් ක්‍රූඩ් එක එහෙන් ගන්නේ නැහැ. සයිබීරියන් ක්‍රූඩ් එක වෙන සප්ලයර්ස්ලා වෙන පැති වලින් එවනවා. මොකද ඉරානයට දාපු තහංචිය වගේම තහංචියක් මේ වෙලාවේ යුරෝප රටවලින් රුසියාවෙන් ගන්න භාණ්ඩ වලට දාලා තියෙනවා. දැන් ඉරානයෙන් තෙල් තහංචිය දානකොට මම තෙල් ලැබෙති. මට පුළුවන් වුණා තානාපතිතුමා කතා කරලා විගහට දෙකක් ගන්න. ඊට පස්සේ ගන්න හම්බුන්නේ නැහැ එකක්වත්. ඒ දෙකේ සල්ලිත් තාම ගෙවලා නැහැ. 2012 මේ. එතකොට ඒ හා සමාන අවස්ථාවක් මෙතන තියෙනවා. අපිට ඩොලර් වලින් ගෙවන්න බෑ. අපිට රුපියල් වලින් ගෙවන්න බෑ. එහෙමනම් ඒ සඳහා වන්නා වූ ජාත්‍යන්තරව පිළිගත් වෙන වැඩපිළිවෙලකට යන්න ඕනේ. මම මහ බැංකුව අධිපතිතුමා මුණ ගැහුණා. යම් සූදානමක් සිදු කරගන්න අපේ හිටපු ජනාධිපතිතුමා දන්නෝ අපේ ඒ ගිය වෙලාවේ. ඔබතුමාට මතක ඇති ඔබතුමා ජනාධිපති දුරේ දරන කාලේ ගොඩක් ඉන්න මම ඕන වර්ෂයකට උත්තර දෙන්නම්. මම පොඩ්ඩක් මේ කතාව ඉවර කරලා ඉන්න. එතකොට ඔබතුමාට මතක ඇති අපේ තේ අපනෑනේදී අපිට ප්‍රශ්නයක් ආවා කුරුමිනියෙක් හිටියයි කියලා තේ පැකට් එකේ. ඒ ප්‍රශ්නෙට මම මැදිහත් වුණා. ඒ වෙලාවේ මම විද්‍යා තාක්ෂණ ඇමති ගරු හිටපු ජනාධිපතිතුමාගේ උපදෙස් ආශිර්වාදය ඇතිව අපිට පුළුවන්කම ලැබුණා මාසයක් තුලදී මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න. ඒකට හේතු වුණේ රුසියාවෙන් අපි ආනයනය කළ ක්‍රිසටයිල්. ක්‍රිසටයිල් කියන්නේ ඇස්බෙස්ටස් ෂීට් හදන එකේ 8%ක් භාවිත කරන කෙඳි වර්ගය. මේ කෙඳි වර්ග දෙකක් තියෙනවා ක්‍රිසටයිල්. එකක් වයිට් අනිත් එක බ්ලූ. බ්ලූ කියන එක WHO එකෙන් තහනම්. හැබැයි වයිට් කියන එක තහනම් නැහැ. ඒ නිසා අපි විද්‍යාඥ කණ්ඩායමක් එහිවලා එහි කණ්ඩායමක් මෙහි ඇවිල්ලා ඒක අපි සමතේකට පත් කරගත්තා. ඒ නිසා ගරු කථානායකතුමනි අපි හිටපු ජනාධිපතිතුමා ඉතා හොඳින් දන්නවා එතුමත් එක්ක සහභාගී වෙච්ච බයිලැටරල් ද්විපාක්ෂික සාකච්ඡාවේදී ජනාධිපති පුටින් මැතිතුමා සමග ඒ සාකච්ඡාවේ මමත් හිටියා. එතුමා මගේ විශේෂ මට බාර දුන්නා කතා කරන්න. අපි එහෙම කරගත්තා. ඒ නිසා අද තියෙන තත්ත්වය තමයි මේ ඒරොෆ්ලොට් ගුවන් යානයත් එක්ක මතුවෙච්ච තත්ත්වයෙන් අපි මේ අපේ මිත්‍රත්වය රුසියාව විතරක් නෙවෙයි ඕනම රටක් එක්ක මිත්‍රත්වයක් පළුදු වෙනවා නම් ඒක අපි සමනය කරගන්න ඕනේ. ඒ සමනය කරගෙන තමයි ඊට පස්සේ මේ රටවල් වලින් අපි ආධාර උපකාර ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය වන්නා වූ පසුබිම මිත්‍රත්ව සංගමේ සභාපතිවරයා හැටියට ඒ මට ලැබිලා තියෙන ආරාධනාවත් එක්ක මම ඊළඟ ඉදිරි කාලය තුලදී ගැනීමට සූදානම්. ඊට පස්සේ පුළුවන් තෙල් විෂය භාරය ඇමතුමාට, පොහොර විෂය භාරය ඇමතුමාට, වෙනත් විෂයන් භාරය ඇමතිවරුන්ට කණ්ඩායමක් හැටියට ගිහලා විපක්ෂයේ මේ පිළිබඳ උනන්දුව දක්වන මන්ත්‍රීවරුත් එක්ක එහෙට ගිහිල්ලා මේක එතනින් එහාට ඉදිරියට ගෙන යන්න. ඉතින් අවශ්‍ය පසුබිම අපි රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ හදන එකට මම මිත්‍රත්ව සංගමේ සභාපතිවරයාට මගේ උපරිම දායකත්වය දෙන්න සූදානම් කියන එකත් මේක මම කියන්න ඕනේ.
බොහොම ස්තුතියි. ප්‍රාන්ත කර්ණාතිලගේ මැතිතුමා ප්‍රවාහන කටයුතු
එමෙතුමා. කථානායකතුමනි, ගරු කථානායකතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නයයි. මම පළවෙනි අතුරු ප්‍රශ්නය අහුවේ. එතකොට මට දීර්ඝ උත්තරයක් දුන්නා.
ප්‍රශ්න කීයක් ගියාද?
හා
දෙකක් අහන්න එනවා.
අවස්ථාව දෙන්න. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි අපි මේ දිනවල දන්නවා තරුණ පිරිසක් නිර්පාක්ෂික අරගලයේ නිරත වෙනවා. ඔවුන්ගේ ඒ අරගලය කරන ඇත්ත වශයෙන් අරගලය කරන තරුණයන්ගේ ප්‍රශ්න අපි හොඳින් බැලුවා. ඔවුන් අද එළිය කරන අරගලේ මම පෞද්ගලිකව 2010 ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කරා. ඒක එක් අවස්ථාවක් අපිට ලැබිලා අපි තරුණ ව්‍යාපාරයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ හැටියට අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඔය තරුණ අරගලයේ ඉන්න අයගේ 80%ක යෝජනාවලියක් බාර දීලා එතුමා ඒක ආරම්භ කරා. නමුත් කරන්න අවස්ථාව ලැබුණ නැහැ කාලය අවසන් වුන නිසා. ඒක එකක් තමයි ගරු අමතතුමනි, මේ අධ්‍යාපන ක්‍රමය අපේ රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ ඕන තරම් අපි සභාව කල්තබන යෝජනා ගෙනත් තිබෙනවා. මේ වගේ ප්‍රශ්නවලදී අවස්ථා ගණනාවකදී කතා කරලා තියෙනවා. 2010 ඉඳලා 2015 දක්වා බන්දුල ගුණවර්ධන ඇමතුමා සකස් කරපු තේරින් කාර්ක සභාවක් ඇති කළා. ඒ තේරින් කාර්ක සභාවෙත් මමත් වැඩ කරා. විශේෂයෙන්ම මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න. නමුත් තාම අපිට හැකියාව ලැබිලා නැහැ මේ අධ්‍යාපන ක්‍රමය අපේ රටේ ආර්ථිකයට අපේ රටට ගැළපෙන විදිහට. ඔබතුමා විද්‍යා තාක්ෂණ ඇමතිවරයා හැටියට දන්නවා අපි කොච්චර පහළද ඉන්නේ මේ අධ්‍යාපනයේ අද ඉන්න තැන කියන එක. ඒ නිසා විශේෂයෙන්ම දැන් ඔබතුමා උත්තරයක් දෙයි මේක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි කරන්න සූදානම් කරනවා කියලා. නමුත් ඒක නෙමෙයි ගරු අමාත්‍යතුමනි, දින වකවානු කාල වකවානු යොදලා කරුණා කරලා අද එළියේ අරගලයේ තරුණියොත් කියන මේ මහජන ඡන්දයෙන් පත් වෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිත් කියන මේ අවස්ථා ගණනාවකදී අපි කතා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි මොකක් හරි අවුලක් තියනවාද? එහෙම නැත්නම් ඔබතුමාවත් මේකට නායකත්වයේ දීලා දින කාල වකවානු ඇතුව මේ රටේ අනාගතයේ මේ පව් අපේ රටේ තරුණයන් අධ්‍යාපනය ලබන දුව දරුවන්ට පව් ඇත්තටම මේක වෙනස් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි ඕන කැප කිරීමක් කරනවා. ඒ සම්බන්ධ ඔබතුමා නායකත්වයේ ලබා දෙනවාද කියන කාරණේ දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ ගරු මන්ත්‍රීතුමා මතු කරන ප්‍රශ්නයට එක්තරා ආකාරයක පිළිතුරක්. හැබැයි ලෝකයේ දවසින් දවස වෙනස් වෙනවා. දැනුම දෙගුණ වීමේ වේගය අවුරුදු 10 ඉඳලා 2 දක්වා දැන් අඩු වෙලා තියෙනවා. කලින් අවුරුදු 10කදී දැනුම දෙගුණ වෙච්ච වේගය මේ වෙනකොට 21 වෙනි සතියේ 3 දශකකට දෙගුණ අවුරුදු 2යි. අවුරුදු 2කින් දෙගුණ වෙනවා දැනුම. එච්චරට තාක්ෂණයත් එක්ක අපි යන්න ඕනේ. ඇත්තටම තාක්ෂණයත් එක්ක ගන්න නම් අපි පසුගාමී. දැන් සම්පූර්ණ අධ්‍යාපනය ඩිජිටලයිස් කරන්න තමයි අද යුනෙස්කෝ සංවිධානයත් කියන්නේ. ලෝකෙම අද එතෙන්ට යනවා. හැබැයි එතන අපිට ප්‍රශ්නයක් තිබුණා යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නේ. ඒකට එක්තරා විසඳුමක් දෙමින් දැන් අපි යනවා. මම ගරු මන්ත්‍රීතුමාට කියන්නේ ලෑස්ති, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කොටස් කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි කොටස තමයි ඇඩ්මිනිස්ට්‍රේටිව් රිෆෝම්ස්. පරිපාලනමය හෝ කළමනාකරණ ප්‍රතිසංස්කරණය. ඒක මම ජනවාරි පළවෙනිදා කරන්න අවශ්‍ය පසුබිම දැන් හදාගෙන යනවා. තාම මම සති 6 මට මේක ලැබිලා පාසල් වර්ගීකරණය කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ අපේ රටේ. 1AB 102 3. දැන් මේක කී දෙනාද දන්නේ? දැන් මේක ලෝකේ ජාත්‍යන්තර පිටිය අරගෙන පිළිය අරගෙන තියෙන ප්‍රයිමරි ඇන් සෙකන්ඩරි. නැත්තම් ප්‍රයිමරි, ජූනියර් සෙකන්ඩරි, සීනියර් සෙකන්ඩරි. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව හැමෝගම එක මම කන්සල්ටේටිව් කමිටියකට මේක ගේනවා මේ මාසේ තියෙන. එතෙන්දී ගරු මන්ත්‍රීවරුන්ට දැනුවත් කරනවා. ඒ පිළිබඳව අවශ්‍ය වැඩපිළිවෙළ මම හදාගෙන යනවා. ඉස්සෙල්ලාම පාසල් වර්ගීකරණය කරනවා. ඒතරොට ටීචර් ඩිප්ලොයිමන්ට් එක ලේසි. අපේ රෝහිණි කවිරත් මැතිණිය දන්නවා. ටීචර් ඩිප්ලොයිමන්ට් කියන්නේ ගුරුවරු ස්ථානගත කිරීම. ගුරුවරගේ වර්ගය අනුව තමයි ගුරුවරයා ස්ථානගත වෙන්න ඕනේ. විද්‍යාවනම් විද්‍යා ගුරුවරයෙක් කියන්න ඕනේ. ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි ගුරුවරයෙක් කියන්න ඕනේ. අපිට විද්‍යා ගුරුවරයෙක් ඉන්න තැනට ඉතිහාස ගුරුවරයෙක් දාන්න බෑ. ඉතින් ඒ නිසා ඒකත් පහසු වෙනවා. ඊළඟට පාසල් තුල කළමනාකරණයේ විධිමත් කරනවා. විදුහල්පතිවරු 4000කට ප්‍රොමෝෂන් දෙන්න තියෙනවා. ඒව ඇරියස් ගේවා. පරිපාලන සේවය 620ක් පුරප්පාඩු අවුරුදු 3ක් තිස්සේ. මම දැන් ඒක විභාග තියලා ඒක සම්පූර්ණ කරනවා ජනවාරි වෙන්න කලින්. අපේ මන්ත්‍රීතුමිය ඇහුවාගේ උපාධිධාරී 24000ම පුහුණු කරන්න ඕනේ. පන්ති කාමරයට ගිහිල්ලා පන්ති කාමරයේ ඉගැන්වීම ප්‍රමාණක් පුහුණුව නෙවෙයි. පුහුණු සැසි පවත්වන්න ඕනේ. පුහුණු සැසි පැවැත්වීම සඳහා ගුරු මධ්‍යස්ථාන, ගුරු අධ්‍යාපනඥ සේවය, ජාතික අධ්‍යාපනාත්ය එකතු වෙලා දැන් ඒ වැඩපිළිවෙළ හදනවා. විශේෂයෙන්ම මේ අවුරුද්දේ නොවැම්බර් මාසෙ තමයි ගරු කතානායකතුමනි උසස් පෙළ විභාගේ තියෙන්නේ. මාසෙකින් විතර කල් යනවා. ප්‍රතිඵල නිකුත් කරන්න බලාපොරොත්තු වෙන අගෝස්තු 15 නිකුත් කළ සති මාස 3කට පස්සේ තමයි ඊළඟ විභාගේ තියන්නේ. නැත්නම් දරුවන්ට සූදානම් වෙන්න අවශ්‍යයි. මම දන්න තරමින් පළවෙනි වතාවට උසස් පෙළ උගන්වන ප්‍රධාන විෂයන් 16ක ගුරුවරු විද්‍යා කලා වාණිජ තාක්ෂණ මේ ගුරුවරුන්ට විශ්වවිද්‍යාල 17ම එකතු කරගෙන විශ්වවිද්‍යාල පද්ධතියේ මහාචාර්යවරුන් ආචාර්යවරුන්ගේ මාර්ගයෙන් සැසි පවත්වන්න අපි දැන් මේ වෙනකොට සංවිධානය කරගෙන යනවා. ඒ ගුරුවරුන්ගේ මාර්ගයෙන් අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් කියන මාස 3 අපි විශේෂ සැසි පන්ති පන්ති කාමරය තුල නැත්නම් සමූහ හැටියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් ටික හදාගෙන අවශ්‍ය ලිටරේචර්
පින්කිරීම සඳහාත් අවශ්‍ය වැඩපිළිවෙළක් කරගෙන යනවා. ඊට අමතරව COVID-19 නිසා මේ දැන් අද දවසේ සිදු වෙන පාසල් වැසීම නිසා වැඩිම අගතියටපත් වෙන්නේ ප්‍රාථමික අංශයේ දරුවෝ. 1-2 වසරේ දරුවෝ 1-2 ශ්‍රේණිය අවසන් වෙනකොට numeracy and literacy සංඛ්‍යා පිළිබඳව සහ literacy සාක්ෂරතාවයේ ඒ ප්‍රශස්ත මට්ටමට එන්න ඕනේ. දැන් මම සමීක්ෂණය කරගෙන යනවා පළාත් අනුව කලාප අනුව කොයි මට්ටමේද අපි ඉන්නේ කියලා පහුගිය වසර දෙකේ බලපෑම. ඒ නිසා තමයි UNESCO සංවිධානයට ඔය ආධාර මුදල් ලබන අවස්ථාව දෙන්න සූදානම් වෙන්නේ. මොකද ගුරුවරුන්ට සැසිපවත් ගන්න ඕනේ. යාවත් කාලීන කරන්න ඕනේ දැනුම. මේක තුලින් තමයි ඒ උද්දීපනය වීම තුලින් පාසල් කාලයේ උපරිමයෙන් යොදාගෙන අපිට කරන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා වෘත්ති සමිතිත් එක්ක සාකච්ඡා කරලා මේ අහිමි වෙන කාලය නිවාඩු කාලේ අඩු කරලා ලබා ගැනීම පමණක් නෙවෙයි, ඉන් එහාට අපි කොහොමද පාසලේ ඉගැන්වීමේ කාල පරිච්ඡේදය වැඩි කරගෙන අහිමි වූ කාලයක් විශේෂයෙන් ප්‍රාථමිකය සහ විභාග අභිමුඛව ඉන්න දරුවන්ගේ මේ විෂය නිර්දේශයන් අවසන් කිරීම විතරක් නෙවෙයි දැනුම ලබා දීමත් කරන්න මම දැන් කටයුතු කරගෙන යනවා.
හරි, බොහොම ස්තුතියි. ශාන්ත බණ්ඩාර
කරු කතානායකතුමනි, ඇත්තටම අපි මන් හිතනවා ඔබතුමා මේ පිළිබඳව විශාල උනන්දුවක් දක්වනවා සහ මේක කරන්න පුළුවන්. දැන් ඔබතුමාම කිව්වා මාසයක් වෙනවා මං ඇවිල්ලා සති 6යි. එතකොට සමහර විට ආයෙ ඇමතිවරයෙක් ආවොත් ආයෙ මුල ඉඳන් පටන් ගන්න. මං ඉල්ලා සිටිනවා ගරු ඇමතිතුමනි, මේ කතා අපි ඕන තරම් අහලා තියෙනවා. ඒ නිසා කියන්නේ මේ ඔබතුමා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන කමිටුවට එක්කෝ විශේෂ කමිටුවක් හරි එහෙම නැත්නම් අමාත්‍යංශ මට්ටමින් හරි පත් කරන කමිටුවට මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම පක්ෂ නායකින්ගෙන් විමසලා එක එක පක්ෂයේ නියෝජිතය ගන්න. ඒ අරගෙන ආයෙ කවුරු ඇමතිවරේ ආවත් එතන ඉඳන්වත් ඉස්සරහට යන විදිහට මේක හදමු. නැත්නම් දැන් අපි අවුරුදු ගාණක් මම්ම කතා කරන්න පටන් ගන්න 2010 කිව්වනේ, දැන් අවුරුදු 12. ඉතින් ඒ නිසා තාම මේක කෙරෙන්නේ නැහැ. ඒ නිසා දැන් බැරි වෙලාවත් ඔබතුමා විනාශ වුණොත් එතන ඉඳන් ඉස්සරහට යන විදියට මම ඒකයි ඔබතුමා වයඹ පළාතට ආපෙලයි කිව්වේ. හදන අධ්‍යාපන ඒක පනතක් කරලා මේ නීතිය බාඩපත් කරන්න අධ්‍යාපන ඇමතිවරු එනකොට වෙනස් කරන්න නැතුව එක ඇමතිවරෙක් ආපුවම නවෝද්‍යා පාසල් කියනවා, තව ඇමතිවරෙක් ආපුවම ළඟ පාසල් හොඳ පාසල් කියනවා, තව ඇමතිවරෙක් හෝ නායකෙක් ආවම ජාතික පාසල් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා, දීතික පාසල් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. එහෙම වෙනස් වෙන්නේ නැති නීතියක් බවට මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒක සම්මත කරන්නත් කියන ඉල්ලීම මේලයි කරනවා ගරු කතා නැතුව.
හරි, බොහොම ස්තුතියි ගාන්ත කන්නතුංග මැතිතුමා. අහන්න ප්‍රශ්නේ ප්‍රවාහන මැතිතුමාගෙන්
සාකච්ඡා කරගන්න පුළුවන්.
උගජය මන්ත්‍රීතුමා පොයින්ට් 4 එක
දැන් 12යි වෙලාව, දැන් යන්නේ අපේ ගරු කතානායකතුමනි 11 වෙනි ප්‍රශ්නේ. දැන් මගේ තියෙනවා 40 ගණන් වල ප්‍රශ්න. මේක අද අහන්න පුළුවා වේද නැත්නම් 40න් විතර නවත්තනවා නම් මම යන්නද?
ඒකනේ මම උදේ ඉඳලා කියන්නේ. ඔබතුමාලා සේරම දෙනා
ඒක. ආ, ඔබ මේ ප්‍රශ්නෙට පය භාගයක් ගියා. ඉතින් ඒක ඔබතුමා බලන්න ඕන.
ඔව්, ගාන්ත කරන්න අතිර මෙතුමා.
කතානායකතුමනි මම අහනවා.
ඔව්.
අයි කියලා දෙන්න.
ඔව්, හිටපු ජනාධිපතිතුමා.
ගරු කතානායකතුමනි, ගරු අධ්‍යාපන ඇමතිතුමා, කතා කරනකොට මම මුලින් හිතියේ නෑ අතරමැද එතුමා කතා කරනකොටයි මම ආවේ. මම එතුමාගෙන් මේ දැනගන්න සතුටුයි. දැන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතරේ ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් යම්කිසි තීරණයකට ඇවිත් තියෙනවද? නැත්නම් ඒ ගත්ත තීන්දුව එහෙම්මම මේ ක්‍රියාත්මක වෙනවද, තවම ගුවන් ගමන් ක්‍රියාත්මක වෙන්නේ නැතුව කියලා?
මේ හිටපු ජනාධිපතිතුමනි, මේ ප්‍රශ්නය වඩා හොඳින් දන්නේ ප්‍රවාහන ඇමතිතුමා. නමුත් මම අධිකරණයේ ගිහිච්ච ප්‍රොසීඩින්ග්ස් මේ කාර්යසටහන් ටික මම ගෙන්න ගත්තා. ඒ වගේම මම නීතිපති දෙපාර්තමේන්තුවේ මේ විෂය භාරව කටයුතු කරන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්තුමාට මම දුරකථනයෙන් කතා කළා. හෙට මේක ගත්තාම හෙට අවසන් වෙනවයි කියන එක තමයි ඔහු කිව්වේ. මට ඒකත් එක්ක හෙට ගිහාම මේ ගුවන් සේවාංශෙන් දුන්න තොරතුරුත් එක්ක මම බලාපොරොත්තු වෙනවා ඒක සාකච්ඡා කරලා ඒ தத்துவයේ සමතකයට පත් කරගන්න.
මම රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහත්මයාට ලිපියක් යවුවා. මේ විශේෂයෙන්ම අපිට දාලා තියෙන මේ අපේ වෙළඳ ගනුදෙනු සහ ගුවන් ගමන් නැවැත්වීම සම්බන්ධයෙන් මම ඒ ලිපිය යවලා දවස් 3කට පස්සේ මට ඒ මගේ ලිපියට පිළිතුරු ආවා. ඒ පිළිතුරු ලිපිය මම ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් යවුවා. ඇත්තටම ඒ එවලා තිබෙන පිළිතුරු වල කරුණු තුනක් සඳහන් කරලා තිබුණා. ඒ කරුණු තුන අපිට ශ්‍රී ලංකා රජයට කරන්න පුළුවන් දේවල්. ඒ කරුණු තුන කළා නම් නැවත උගන්වන්න ආරම්භ වෙනවා, වෙනද කටයුතුත් ආරම්භ වෙනවා. මම ඉතාම කෙටියෙන් කියන්නම්, පළවෙනි කාරණේ තිබුණේ එරොෆ්ලොට් යානය සහ අයර්ලන්ත සමාගම සමග ඇතිවෙච්ච ප්‍රශ්නේදී ශ්‍රී ලංකා රජයේ කටයුතු කරපු විදිය වැරදි, මේක අධිකරණයට ගියේ එක මේ රුසියානු රජයේ ලිපියේ තිබෙන්නේ. එතකොට ඒ නිසා මේක විසඳගන්න තිබුණේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන්, දෙරටේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මේ ගැන දුරකථන වලින්වත් කතා කළා නම් මේක උසාවියක් නැතුව මේ ප්‍රශ්නේ විසඳගන්න තිබුණා. එතකොට මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක. ඊළඟට දෙවෙනි කාරණේ විදිහට රුසියානු රජයේ ලිපියේ තිබුණේ මින් ඉදිරියට මෙවැනි කොන්දේසි නෙවෙයි මෙවැනි සිදුවීම් ඇති නොයන බවට පැහැදිලි සහතිකයක් දෙන්න කියලා රුසියානු රජයට මේ එරොෆ්ලොට් යානයට කරපු වැඩේට අපි මේ අධිකරණය අතගහපු එක. ඉතින් ඒක තමයි දෙවෙනි කාරණේ තිබුණේ. ඒ ගැන කොන්දේසියක් දෙන්න මේ කියලා මේ රුසියාවට. එතකොට නැවත ඔක්කොම ගුවන් ගමන් ආරම්භ කරන්න පුළුවන් කියන එක. ඊළඟට තුන්වෙනි කාරණයට තිබුණේ අපේ ඇමතිතුමාලත් විශේෂයෙන්ම සඳහන් කළ මේ උත්සාහගත්ත මේ තෙල් සහ අනිත් දැන් අපි අපේ හොඳම තේ වෙළෙන්දා රුසියාව, ඒ වගේම අපිට අද නැහැයි කියන හැම දෙයක්ම රුසියාවෙන් තියෙනවා අපිට ගන්න. එතකොට ඒ ගැනත් සඳහන් කරලා තිබුණා ඒ ලිපියේ. ඒ ගැන සඳහන් කරලා තිබුණේ මේ රජය රුසියානු රජයට ශ්‍රී ලංකා රජය ලියන්න උවමනාවක් නැහැ. දැන් රුසියානු රජයේ ක්‍රමේ වෙලා තිබෙන්නේ ඒ රටේ තිබෙන ඒ අදාළ සමාගම් තෙල් වෙන්න පුළුවන්, පොහොර වෙන්න පුළුවන්, ගෑස් වෙන්න පුළුවන්, වෙනත් අනෙකුත් අපිට අවශ්‍ය දේවල් වෙන්න පුළුවන්, එහෙ තිබෙන සමාගම් වලට අපේ ඒ ආයතන අපිට තෙල් ඕන නම් අපේ තෙල් සංස්ථාව එහෙ තියෙන තෙල් සමාගමට ලියන්න, ඒරෙන්න තානාපති හරහා රජයෙන් හරහා අවශ්‍ය නැහැයි කියන එක. ඉතින් ඒ වගේ තමයි අනික් කරුණු සඳහන් කරලා තිබුණේ. ඉතින් ඇත්තෙන්ම මේ ඒ රුසියානු රජයෙන් එවලා තිබුණු ලිපියේ තිබුණු කරුණු කරන්න පුළුවන් දේවල් මම දන්නේ නැහැ. රජයේ ගැන ක්‍රියාත්මක නුනේ ඇයි කියන එක ගැන මම කනගාටු වෙනවා. ගරු සුසේපේමජයන්ත මිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මම දන්නවා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් විශාල උත්සාහයක් ගන්නවා. ඔබතුමා හොඳ අධ්‍යාපන ඇමතිවරයෙක්. ඒ වගේ මේ කටයුත්තටත් මහන්සි වීම ගැන ස්තුතිවන්ත වෙනවා.
මම ගරු කථානායකතුමනි අපේ හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා මම දුරකථනයෙන් කතා කළා. ඉදිරි දිනකේපය තුළ මේ සංචාරයට පෙර ආතුව මට ඒ අවශ්‍ය තොරතුරු ටික ලබා දෙන්න. ඒතර මම දැනටත් සූදානම් කරන් යනවා මේ ඒ ක්ෂේත්‍ර සියල්ලෙම අපි ඉංග්‍රීසි භාෂාවෙන් ලිපි ගෙනිහිල්ලා මදි. මම ඒක දැන් පරිවර්තනය කරනවා රුසියානු භාෂාවට. එහෙම තමයි මම මේ සූදානම කරන්නේ. අවශ්‍ය කටයුතු රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මෙහි තානාපති කාර්යාලයත් එහි අපේ තානාපති කාර්යාලයත් දැන්ට කරගෙන යනවා. මම ඇත්තටම යන්නේ මේ තෙල් ගේන්න එහෙම කාරණයක් නෙමෙයි. මේ හොඳ හිත තවදුරටත් පවත්වාගෙන යන්න, මොකද ඕනෙම රටක් එක්ක අපි විවෘතව ඉන්නවා. රුසියාව විතරක් නෙවෙයි, වෙනින් රටක් වුණත් අපිට එහෙම ප්‍රශ්නයක් මතුනොත් අපි ඒකට මැදිහත් වෙලා ඒක මිත්‍රත්වයේ ශක්තිමත් කරගන්න ඕනේ. ගරු හිටපු ජනාධිපතිතුමා දන්නවා අපි අර මං කලින් කිව්ව අවස්ථාවදීත් අපි කොහොමද කටයුතු කළේ කියලා. ඒ සඳහා අපි ඕනෙම අවස්ථාවක මිත්‍රත්වය දිගු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළට කටයුතු කරනවා.